Allah bersama panjang Allah menikmati ini Nekimuat Sintu bin Aman Tadau sini Harap kami Sena dan Tawi Jual kebolul Nuri kuasa Kepil itu Nekimuat ini Ini wajib bunga Nekimuat Kuhan Kuhan Siyad-Nekyana-Uragdu Sansara-Dukhi-Mata-Nidhi-Gak-Yo-Nikyena Kalana-Sit-Sethulat Uttu-Kham-Guru-Dharmi-Sangkarakne Pihita-Pihita-Rana Tenkaradana Sandhavana-Tenkaradana E-Sapta-Rani-Ahala E-Durin-Dharmi-Naro-Bodhim Ini sahaja dimana kerajaan Tuhan kita dijadulah. Ini negri itu boleh sahaja halin negri ini. Gaman sah kerajaan itu adalah usia hema dinam begini tercubana. Boleh menawak, boleh dua nak, boleh tiga atau supra atau mera netulah. Mohon dewa tetap kebilan dengan titik cahaya ini tur, titik cahaya ini tur. Puluhan tahun itu berhenti, jauh berhenti. Tamang negara kita berada dalam sebuah negara susah waktu yang jauh ini. Kini tu ni ada dalam sini. Sakti kawalisi manusia percaya tentang. Cita-cita pelajaran, sedaya dalam muka sekian. Satu mukti muka sekian boleh kena buatkan. Upacara itu supaya sampai dengan dan solutan wah. Khabar orang berjalan mati di sana berjalan berbunyi. Ini semua kita harus bawa semua yang boleh jadi sumbangan kita. Kelebihan mana sahing, kelebihan kurangnya mana sahing, cara cara mana sahing, noyik karma osi dua cerita saja. Ini banyak karma dewa kita bangun juga ni. Namun semua awalan yang untuk rumah tiada kita amat sulit kan? Khasnya kerana ada dulu udara dan tanahan kita ada, mereka namun tiada jadi. Kini untuk negaranya awam boleh kerja dan hati itu cuma dia barang boleh hati itu wajib untuk dilakukan kalau dia mau. Paman Tuhan terjadi dalam jadual enam, tiada negar tiang ganda, tiada. Tiada mau diikuti risiwa, wajib kita amat untuk tu baru sebab saya ni dalam jauh kau dengan tiang. Sebagai dalam tujuan tu baru sebab sebab mencari nama. Grahana ekranda, dharana ekranda, guruang matam kaya tigla tiyan. Dharana tiyan. Iti metana di dharana avogodha vima kaha nurima kena kharana avatan ikhima omara pahamwa api eti kaiti uomanava kaha uomanava. Api hudarati uomanava. Ne dharana ekranda karnavana Api khatat penyata matthama ku yudra jana maham te jenna vada ade. Nukhena matthama akmei. Edehani vishwakini jana matthama akmei. Eta hana vila kuhum hudin. Yarnay swami kranthira matakkanma. Pimatuni. Ne dharanya dhevunganda veri vichyaneka. Hariyas Vikrami Thilaksa Ananu Mouta Apatiheta Eva Vidantika Matthana Nasa Matthana Matthana Sampari Tamamanche Mahakanche Mane ආර්යෝ සීලය, ආර්යෝ සමාධිය, ආර්යෝ ප්‍රඥාව, ආර්යෝ විමුක්තිය. අවබෝධ කරගත්තේ නැති නිසා, ප්‍රතිවේද කළ නොකළ නිසා, නොකළත් මහ බොහෝ කාලයක් සතර ඇවිදවා කියලා දෙන්නම. පින්වතුන් බුදුරජාණන් වහන්සේ ලංකාවට එන්න මහේ වේපුල පරවතේ වෙනවා කියලා. වේපුල කියන්නේ ඉතාම පිපුල, ඉතාම පිපුල පරවතය. මහරේ එකම එක කල්පයක් තුළ හේමියන් දුර සැරි කරන සත්‍යය එක ආත්ම භාව එක කල්පයක් තුළ ඉතුරුණු විනාඩියේදී ඒකේ ජීවිතවල තමන්ට අමුරුම වෙච්ච ඇදසැකිලි එකතු කරන්න පුළුවන් නම්, ගොඩ ගන්න පුළුවන් නම්, එකතු කළ ප්‍රතිගැහුවොත් ඒව නොදැති පවතින පැවතුම මේ වේපුල ප්‍රවෘත්තියට මහ වඩා මහත් වූ විශාල ඇට ගොඩක් එක කල්පයන් තුළ එක තත්වේ සත්ඳ ගන්නවා කියලා කියනවා. ඉතින් අපි ප්‍රශ්නාවෙන් මම මගේ කියලා අවුරුදු පහක් ගතකම ඇදසැකිලි උරුම කරගත්තට මුළු ජීවිතයේම මේකයි කියන විශ්වාසයක් තියෙනවා. මේ ජීවිතේ කරන්නේ ආවෝ මේ ශරීර කුඩු අතර වෙනවා කම්මෝ පරිදි ආපෝ තව මේ වගේ මාස්තිකන් දෙයක් ගන්නවා. ඉතින් මේ වගේ පතර බොහෝ කාලයක් අපි හැමෝම මොනවද දින්දා ඒවලු දුක්සහගත සතරෙන් එතර වෙන්න පුළුවන් වටපිටාවක කඩලෙන්ද තියෙනවා බුදු උපාධි කාලේ මනුෂ්‍ය ජීවිතයේ සම්බන්ධයෙන් තියෙන වටපිටාව. ඉතින් මේ වෙලාවේදී සිනහකින් කුසලයෙන් ලැබෙනෝනේ සියලුම වටපිටාව අපිට ලැබිලා තියෙනවා. දැන් මිත්‍රුලා තියෙන්නේ ප්‍රඥාව වීර්යය වගේ ධර්මතාවයෙන් සාක්ෂාත් කරගන්න විතරයි. හැම වෙලාවෙම කුසලයේ කින කියන එක නිවන් මාර්ගට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය අප්‍රවිකරණව හඟවල් කියන අරුතේම ගන්න පුළුවන් මානසික ස්වභාවයක් ලබා දෙන්න. ඒ වගේම බුද්ධෝත්පාද කාලේ සද්ධර්මයේ තියෙන කල්යාණ මිත්‍රත්වය කියන වටපිටාවක් ලබා දෙන්න. දාන ආදී කුසලධර්මයක් කරලා මේ කුසලයේ අපිට නිවන පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ආංශ කුසලයෙන් නිවන් මගේ මුල් පරිපල ටික සකස් කරලා දෙනවා. මනුෂ්‍ය ආත්ම භාවය සුද්ධෝත්පාද කාලයේ සම්පූර්ණ වර්ධිතාව ලැබෙනවා. ඒ ටික ලබාගත්ත කෙනාට ආත්ම අවශ්‍ය වෙන්නේ කුසල ධර්ම කරමින් ප්‍රාර්ථනා කරන කෙනෙක් වහවහම නිවිහෙන දුක් සමච්චේදී වීර්යෙන් දුක ගෙවා ගන්නට ඕනේ. බොහෝ වීර්ය කරන්නට ඕනේ. ඒ වගේම හොඳ ඥාන ශක්තිය ඇති කර ගන්නට ඕනේ. සංඥාය පරිසිද්ධියි. ප්‍රඥාවෙන් තම පිරිසිදු වෙන්නට ඕනේ. ඒ ටික උත්සාහයේ වීර්යය මතයි තියෙන්නේ. එහෙනම් මම මේ දෙන්නා හදන සූත්‍රය හැම වෙලාවම බොහොම හොඳින් ඉස්සරහට සුණේ කරන්න ඊට පස්සේ මේක දෙන අර්ථ කරුණු මම කියලා දෙන්නම්. මේ සූත්‍රයේ අමෘතර කාලේ පිටින් පාති කාලානෝරම දෙසා කියන සූත්‍රය. එක්කරට භාගවත් සුත්‍රඥාන මහන්සේ ඉතා මහත් වික්ෂු සංඝයා නිවනාගෙන පොතොල් රට දැඩි කරන කොට කාලානෝරම්ගේ හේසුපුත්ත කියන නියන්දරත් වැඩි හේතුපුත්ත නියම් ගම් වැසියෝ හිමත්නින් සාක්‍ය පුත්‍රයෝ සාක්‍ය කුලේ නිකෝ පැවිදි වූ චමන බෞද්ධයෝ කේස පුත්‍රයෝ ගමත වැඩලු තියෙනවා. ඒ බ්‍රහ්මසූත්‍ර මහන්සේ ආර්ය සම්මා සම්බුද්ධය විචාර සම්පන්න සුගතයි කියන මේ වගේ මහා ජීවිතය කුසලයන්ගල තියෙනවා. දෙබඳු රහතුන්ගේ දැකීම මහාමයි කියලා සංගෝපත්තේ කතා කරනවා. කතාවලා ඒ හේතුපුත්‍රක නිවන් සම්පැති කාලාම වරු භාගවත් මහන්සේ කරා ඉලක්කය. භාගවත් මහන්සේ නැත්ත ගියා. ගිහිල්ලා ඇතන් කෙනෙක් භාගවත් මහන්සේ යන්නේ එකක් ඇතන් කෙනෙක් භාගවත් මහන්සේ සමග සතුටු වුණා. සතුටු වෙනට නැති කතා කරලා එකපැත්තට ඉඳලා. ඇතන් කෙනෙක් භාගවත් මහන්සේ දෙසට ඇඟිලි දැරගෙන එකපැත්තට ඉඳලා. ඇතන් කෙනෙක් නංගු අස්තවර එකපැත්තට ඉඳලා ස්වාමීන් වහන්සේ නමක් මේක කියලා ඒ විදිහට තමයි නම් කියලා ඇතැම් කෙනෙක් තුන්වෙනි බෝධෝම එක නිහඬවම ඉඳලා එකත් පාසෙද වුන් හේතුපුත්තක නිවන්ගම් වැඩි කාලාම සත්‍යෝ කාලාමෝතු භාගවත් මහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාම මහන්ස වහන්ස හේතුපුත්තේට එන ඇතැම් මහනුභාවම කෙනෙක් ඇත. මේ කේතුපුත්ත ප්‍රතිමින් නියම් ගමත සමහර එකේකදී පැවිත්තු වෙනවා. ඔහු ස්වකීය ලක්තියම කිය තමන්ගේ අදහසම කියනවා. මෙවමගේ ලක්තිය ගටා වෙන දේකෙන් අනිත්තරගේ අදහස් වලට පටහැනිව ප්‍රකාර කරනවා. අනිත්තරගේ දර්ශන බොහොම එළන කරනවා, දැහැර කරනවා. වහන්ස අන්‍යෝ දැන් මහන බවන කෙනෙක් ඒක පුතෙක්ේ. එයාගේ අතපොත තව ඔහුද තමන්ගේ දෘෂ්ටියම කියන ඒකම පවස අනිත්තරගේ අදහස් බොහොම එලා කරනවා, බැහැර කරනවා. වහන්සේ අපට මේ බව මහන බවනම් අතරෙන් කවරක්නම් සත්‍යයද කවරක් මුසාවනයදයි සැක ඇතිවීම ඉතින් එකෙක් වෙනා දෙකේ සුත්තකව හැරෙන්නා තමන්ගේ මතයෙන්ම කියනවා අනිත් එක වැරදි කියනවා අනිත් එක වැරදිලා කියනවා. එයා කියනවා තව කෙනෙක් කියනවා එයාගේ අදහස දෘෂ්ටියක් කියනවා ඒක මහා කියනවා අනිත් ඒවා හෙලා දිනවා බහැර කරනවා. ඉතින් මෙහෙම නොවේ පිටේක මේ කේත උත්තරකම කැවිලා සමනුපාතනේ විදේක දුක්ඛ හේතුකාරා ප්‍රකාශ කරනවා. එන්නේ කෙනා අනිත් කෙනාගේ දිවේ හරි වැරදි කියන සමාධියක හරි තියෙනවා. ඉතින් මේ අය දෙකම ඇත්තටම මේ අය අතර කවුද සත්‍ය කියන්නේ කවුද බොරු කියන්නේ අපිට මේක තේරුම් ගන්න බැහැ කියලා කියනවා. මම අද දවසේදී මේක මතක් කරන් දෙවිතුව එදාට වඩා මේ ප්‍රශ්නේ අද දවසේ ටිකක් උග්‍රතත්වයේ තියෙනවා. මොකක් නිසාද? එදානම් එක එක රාජ්‍ය එක එක දෘෂ්ටි තියෙන වෙනස් වෙනස් සාස්ත්‍රවරුන්ගේ පිරිත් අනුගාමිකයෝ තමයි මේ වගේ අදහස් ප්‍රකාශ කරන්නේ. අද එක එක අදහස් එක එක දෘෂ්ටියේ තියෙන එක එක සාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයන් දෘෂ්ටි අදහස් තියෙනවා වගේ මේ ශාසනය තුල බණ අහන කච්චි තහදී ප්‍රශ්නයක් සිටිනේ තව එකක් කියනවා, තව එකෙන් තව එකක් කියනවා, තව එකෙන් තව එකක් කියනවා. අන්තිමට ධර්මයේ ආහාරයට කවුරු කියන එක දහදී කියන ප්‍රශ්නයක් බණ භාවනා කරන විදිහම මේ විදිහට දර්ශනා කරනකොට මේ විදිහේ නාම රූප වලට මේ විදිහේ දේවල් වලට නැත්නම් මාර්ගය ගැනවත් භාවනා ක්‍රම ගැනවත් අරසක ගැනවත් අදහස් ගැනවත් විදේශන එක එක විදිහට කියනකොට කොයි කෙනා කියන එකටද කෝපද බොරු කියලා හරියට නිශ්චය කරගන්න බැරි ඉස්තුලා ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දතමනවා කාරාණයේ තොප විසින් සැක කරන්නට දෙන්නේ මරණ ඔබල මේ කාරණාව මේදී තුනම සැක කරන්න පුදුසුමයි සැක කරන්නට නිති සැලව තොපට පැටේ උපන්න සැක කරන්න පුදුසුම දැන් තමයි ඕගොල්ලන්ට පැටේ උපන්න කාරාණයේ සිටියේ අනුස්සව කරන නොගන්න ඒ කියන්නේ සත්‍ය පොයද කෙනෙකුට දෙන්නව මෙන්න මේ ප්‍රධාන කාරණා 10යි මෙන්න මේ කාරණා 10 එකකටව අනුගතව යමකට එකඟ වෙන්න දෙපා යමක් පිළිගන්න දෙපා කියනවා හරණය එක තමයි අනුසෝකතායෙන් නොගන්න ඒ කියන්නේ ඇති මාත්‍රයෙන් ගන්න එපා කියලා කියනවා. ඇති මාත්‍රය කියන්නේ මොකක්ද? කෙනෙකුගේ හදහත නිහිනා ලක්ෂණ නම් සිය ස්වභාවයෙන් යුක්ත නම් හොඳට සමාහ පොළො සරබියන් කියන සම්බ ගන්නවා නම් මේ නිසා ප්‍රහැදීමක් ඇති කර ගන්නවන මේකත් අනුස්සව. එහෙම නැතිනම් ජයන්ජන ඡායාව රට ගන්නවා නම් වචනේ ඇතුණු පමණකින් ආයන මේක මේක තමයි අර්ථය කියලා ගන්නවා නම් ඒකත් අනුස්සව. අපි කියමු අත්තිදික්කුල අත්තිනිකාය ප්‍රතිපන්න වූ මහන්නේ ආත්ම ප්‍රවේශක පිළිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා කිව්වෝ. හා ආත්ම ප්‍රවේශක පිළිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ එන ආත්මයක් කියනවා තමයි කියලා. ඒ වගේ පදත්‍යයන් වෙන මාත්‍රයෙන් අර්ථ ගන්නවා නම් ඇති මාත්‍රයෙන් අර්ථ ගන්නවා නම් එන්න මේකට කියන අනුක්ෂමයෙන් පිළිගන්නවා කියලා හදන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊගාවදී තමයි පරම්පරා කතාවෙන් ගන්න එපා. මා පරම්පරාවේ සපත අපි බෞද්ධ නිසා මේ කරුණ අපි පිළිගත යුතුයි කියලා කියන්න එපා. එහෙම නැත්නම් අපි කතෝලික නිසා, අපි මුස්ලිම් නිසා, අපි හින්දු නිසා, අපි බෞද්ධ නිසා අපි මේක පිළිගත යුතුයි කියන තැනකින් කෙනෙකුට සත්‍ය හොයන කෙනෙකුට එපමණකින් පිළිගන්න දෙපා කියනවා. තෝමකින් ඇදහිමත් පැහැදිලිමත් පත්වෙන්ද එපා කියනවා. ඉගාවට තියෙනවා මා ඉතිකිරාය මේ මෙසේ විය හැකි කියලා. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා අනුමානෙ පිළිගන්නත් එපා කියනවා. මා පිටක සම්පදානේ පිටකේ තිබුණා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ ත්‍රිපිටකයේ මෙහෙම කියනවානේ කියලා මම පිළිගන්නත් එපා. එහෙම නැත්නම් බයිබලයේ මෙහෙම කියනවානේ, පුරාණෙ මෙහෙම තියෙනවනේ, භගවත් ගීතාවේ මෙහෙම තියෙනවනේ කියලා ඒකේ කෙනාට අයිති පොතපතේ තිබුණාට ඒක පිළිගන්න එපා කියන එකයි මාර්ගයට සම්පදාන කියලා කියන්නේ. ඒකින් කියන්නේ මේ ප්‍රජානවාද දේශනා වල ධර්මයේ උත්කෘෂ්ඨකයේ තියෙන දේ ගැන විතරක් නෙමෙයි, සත්‍යයක් වෙන කෙනාට ඒ තමන්ගේ ආගමේ තියෙන පොතපතේ තිබුණු පමණකින් එක පිළිගන්න වාග්යයි. මා සක්ක හේතු සර්වානුකූලව කරන ආකාර පෙන්වුවා කියලා පිළිගන්න එපා කියලා. මා ණය හේතු. න්‍යායයට ගැලපුණාට යම් න්‍යායකින් පෙන්වුවට එහෙමත් සංකේපා කියනවා. මා ආකාර පරිවිතක්කෝ. ආකාර පරිවිතක්කෙන් ගත්තත් එපා කියනවා. මොකද ආකාර පරිවිතක්කේ කියන්නේ කියන්නේ මේ විදිහට බලනකොට මේ කාරණේ මේ විදිහට හොඳට ගැලපෙනවා තමයි. මේක එහෙනම් හරි තමයි කියලා මේ ආකාරයට විචාරණය කරලා ගන්න. මම ඒකට අර මොව කියන්නේ සමහර දැන් වල ධර්මය ගැන අර්ථ වෙනස් කරනවා දැකලා තියෙනවා. දැන් මංගල සූත්‍රයේ කියන ධාතාවන් වල අර්ථ පෙන්වනවා මම අහලා තියෙනවා. ආසේවලා චපාලානං පන්දිතානං සේවනා පූජා චෝදිකාන මේක තමයි. බාලය ඇතුළු කරන්නේපා පන්දිතිය සේවනය කරා. එතකොට දැන් මේක පෙන්වනවා බුදුරජාණන් වහන්සේ තමන් කියන සියල්ල බලන්න කියලා තියෙන්නේ. බාලක බාලය බාලක පන්දිතිය කරන්නේපා. බාල කියලා කියන්නේ රාග දේශ මොහ, පන්දිත කියලා කියන්නේ අලෝක දේශ මොහ. බාලය අසුරු කරන්න එපා කියලා කියන්නේ රාග දේශ මොහ අසුරු කරන්න එපා. පන්දිත අසුරු කරන්න කියන්නේ අලෝක දේශ මොහ අසුරු කරන්න කියලා කියනවා. කොරොමිකාසක් වෙනවා නම් මෙහෙම කරනකොට මේක හරි තමයි නේ. මේක මොන තරම් ඇත්තද කියලා නැවත නැවත ආකාර පරිවර්තනය කරන්න පිළිගන්න. විතර කෝලින් නම් බාලපන්තකමක් දකින්නේ මේ ධර්මයේ බාල මේ ධර්මයේ පන්දුයන් කියන දෙනම අපිට ඉතරින්ම කොටාව තිබුණා. එනිසා අපිට බැලු පන්දුකින් එක ඇත්ත සත්‍ය කියන එක නැගෙන ආකාර පරිවර්තක කියලා කියන්නේ මේ වගේ නොයේ කිසි විචක්ෂණයක් කරන මේකම හරි තමයි කියලා එහෙම ගන්නත් එපා. මා දිට්ඨි නේදාහං එක්කන්නේ තමන් හිතාගෙන ඉන්න විදිහට දැනගෙන ඉන්න විදිහට මේක හරියටම හරියනවා නේද? ගැළපෙනවා නේද මේ දෙන්නේ? මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ විදිහට, මේ විදිහටම කියනවා. මේ විදිහටම හරි කියලා තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන නිසා, තමන් හිතාගෙන ඉන්න කාරණාවට ගැළපෙන නිසා, අදහසට ගැළපෙන නිසා ගන්නවා. ඒකම කියලා කියන්නේ. භව රූපතාය, මා භව රූපතාය. ඒ කියන සිනා කියන හාමුදුරුව නැත්තම් හොඳට ඉගෙන ගන්න කියන එක හින්දා එයා කියන එක හරි වෙන්න පුළුවන්. නැත්තම් හොඳ වේග ලක්ෂණයක් තියෙන මේ වගේ කෙනෙකුට නම් මේක කියන්න පුළුවන්. එතකොට මෙයා ජීවිතේ නැත්තම් හොඳ ජීවත් වෙන ඒ නිසා මේක මෙයාට කියන්න පුළුවන් කියලා භෞතික රූපයෙන් නැල ගන්න එපා කියන. මා සමනව ගරුති. මේ සමනයන් වහන්සේ අපේ ගුරුවරයෙක් වගේ. මේ සමනයන් වහන්සේ අපේ ගුරුවරයෙක්. ඒ නිසා අපි මේ වචනය ගත යුතුයි කියලා එහෙම ගත්තා වාග්ය. එතකොට මෙන්න මේ කාර්මාතික දෙන්නලා දැන් ওই කාර්මාතිකෙන් ගත්තොත් බලන්න අද දවසේ අපි ධර්මයේ අහන්නේ බොහෝ වෙලාවට ඔය කාරණා දහයෙන් මොකක් හෝ එකක් ඇතිදනේ. ඔය කාරණා දහයෙන් පෙන්නනවා මේ එකකින්වත් සමත පත්‍යාවෝදියේ නැහැ කියන එක. ඒකත් ඕගොල්ලෝ අනුගියමක් දකින්න. බාහිර යාමක් දකින්න. බාහිර විශ්වාසයක් තියෙන මේ කාරණා දහරයක් පැහැදිලියොත් තමයි හරියටම සත්‍ය හොයන කෙනෙකුට සැබෑ ස්වභාවය හම්බුනේ. මගේ ඉදිරියේ මතක් කරලා තියෙනවා මේක. එතකොට මේ විදිහට වෙනලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යදා සොන්නේ කාලා ආරම්භ අත්තනාව ජානි ජාන යම්තලක කාමෝ කාලාමෝ යම්තලක සමාර්ථක දැනගන්න පුළුවන් නම් ඉමේ ධම්ම අකුසල ඉමේ ධම්ම සාවර්ජා ඉමේ ධම්ම විඤ්ඤෝ කරණිතා ඉමේ ධම්ම ධම්ම සමස්ත සමාධින්න අනිතර සුත්තර සම්පතිය අතතොන්නේ කාලාම හදී යත කාලාම වරුනි යම් වෙලාවක තමන්ම දැනගත යුතුයි මේ ධර්මයේ පොසල් මේ ධර්මයේ වැරද සහිතයි මේ ධර්මයේ ආස්පත ගන්නේ අවරද කිත් අහිත කිත් දුක්ඛේත පවතිනවා කියලා තමන්ටම තමන්ව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ සංකීර්ණ වන්නේ කාලාම කාලාන්නේ මොබල කුමක් පිටයිද ලෝකෝ පුරුතත් පුරුතත් අච්චත්ත උපජ්ජමාන උපජ්ජති හිතයව අරිතයව ශ අරිතයවත් කාලාන්නේ මොබල කුමක් හිතනවද ලෝභයේ දින ධර්මතාවයේ පොරිසයාගේ ආත්මය තුළ උපන් කාලයේ ඒකේ හිත පිණිස අහිත පිණිස පවතිනවද ඒ පුද්ගලයා ස්වාමීට අහිත පිණිස පවතිනවද කාලාන්නේ ලෝභියෝ පුද්ගලයේ ලෝභයේ මඩන අලංගුවේ ආත්මව ගන්නාලද පිට ඇති යම පොහුත බෝ කලක් අගට පිස දුක්කිනිස වේ නම් එබඳු හනිවාගරේ අයිදන්න එකැන් ලෝගතිතින් යුක්ත කෙනා ලෝගතින් මඩන් වද ඇති කෙනා තමන්ත බොහෝ කාලයක් අවරදිනිස පෞතිීන එබඳු ආසාරයට සතුන් මරනවා හොරකම් කරනවා හාමය වදුව ඇතිෙනවා මොකා කියනවා මෙන්න මේ වගේ අනිත්‍යවත් ඒවට සමාදාන කරගන්නවා කියන කාරණාව වෙනවා. ලෝකයේ ධර්මතාවයේ පුරුෂයේ සංකාරයේ ලෝකනාම ආත්මක ලෝකික ධර්මතාවයේ කුක්ලයේ විසුනාම මේ විදියට සත්‍ය ප්‍රත්‍යක්ෂ කරනවා අනිත්‍යවත් දෙකේ සමාදාන කරගන්නවා. කාලාපෝරණි නුඹ කුමක් සිතයිද ද්වේෂීය පුරුෂයාගේ සිටේ උපන් කාලයේ ලාභය පිණිස වැඩ පිණිස පවතිද අවැඩ පිණිස පවතිද ස්වාමී අවැඩ පිණිස අධික පිණිස පවතිද කාලාපෝරණි දුෂ්ට වූ පුද්ගලයාගේ ද්වේෂයෙන් මඩලවල සිට ඇත්තේ ඔහුට යම බොහෝ කල් ඇවැරදි දුක්ඛිත පවතින එබඳු සතුන් ඇරීම වරකම් කිරීම කාම වර්ග ඇරීම බොහෝ මාදී අකුසල කර්ම කරනවා. ඒ වගේම කාලාමයේ මෝහය කියන ධර්මතාවය හිත පිණිස අහිත පිණිස පවතිනවා. යම් පුද්ගලයෙක් තුළ මෝහය කියන ධර්මතාවය උපන්නේ නම් ආස්පත මෝහසිතින් ගන්නා ලද්දේ නම් ඒ හේතුව නිරත බොහෝ කල අවලසිත අනිත්‍ය දුක්ඛිත පවතින අකුසල ධර්ම ගන්නවා. හොරකම් කරනවා, රත්තු කරනවා, පාමි වදරාන කරන හොරු වෙනවා. කාලාමින් ඒ කුමක් පිටවද මේ නම් කුසල් හෝ විරුද්ධ අකුසල් හෝ වෙච්ච වහන්ස අකුසල් සාවත්‍ය හෝ විරුද්ධ අනවත්‍ය හෝ වෙච්ච වහන්ස සාවත්‍ය නුවණැත්තන් විසින් ගරහන ලද්දක් වෙයිද නොගරහන ලද්දක් වෙයිද? නුවණැත්තන් විසින් ගරහන ලද්දක් වෙයිද? කිරින් පුම් කොට ගන්නා ලද්ද සමාදන් කොට කිරින් පුම් කොට ගන්නා ලද්දේ Agora, essas indústrias não vão dizer, ඒ වගේම පරම්පරාවෙන් ආවට ගන්නත් එපා මේ මෙහෙම වෙන්ටි කියලා ගන්නත් එපා පිටිවි විදිහට ගන්නත් එපා සාපේක්ෂව ගැලපුණාම න්‍යායට ගැලපුණාම මොලේ ආකාර යට ඉතිමනේ කාහො ගන්න එපා තමයි දෘෂ්ටි පිටරනවා ගන්න එපා ප්‍රතිරූපයේ දහවල පිළිගන්නත් එපා මේ හම් දුරු නැත්නම් මේ වෙන අපිට ගුරුවරයෙක් කියලා ගන්න එපා මෙන්න මේ වගේ තමා තුළ විද්‍යමාන වූ වාක්‍ය දැකලා තමන්ටම තමන්ව තේරුම් ගන්න පුළුවන් මට්ටමක හේතර සිටියුටි ගත යුතුයි කියලා වෙනවා ඊට පස්සේ ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාලාමෝරුන්ට කාලාමෙන් නුඹල කුමක් හිතයිද අලෝකයේ කියන ධර්මතාවයේ පුරුෂ පුද්ගලයාගේ සංසාරේ උපන්තරලි ඔහුට හිත පිණිස අහිත පිණිස පවතී හිත පිණිස පවතී ලෝකෙන් අලෝකයෙන් යුක්ත පුද්ගලයා අලෝකයෙන් ආස්පස අලෝක භාවයේදී යුක්ත මාර්ග ඇතිගෙන ඒ අලෝක ස්වභාවයේ හේතුය සත්තු ගැනීම හෝ හොරකම් කිරීම හෝ කාම වස්තු ඇතිවීම හෝ බොරු කීම හෝ කියන ධර්මතාවයේ දනවා කියලා. තමන්ට යමක් කිරීම නිසා බොහෝ කාලයක් අවදිසිත අහිසිත දුකින් පවතින එබඳු දෙයක් දනවා කියලා. නැහැ කියන එතකොට මේ ස්වභාවයේ විශ්ව සමයෙන්ම ඔක්කොම ගන්න ඒ ලෝකය ද්වේෂය අලෝකය අද්වේෂය අමෝහය කියන මේ ධර්මතා හිත පිහිට පවතිනවා කියලා ඕගොල්ලෝ හිතනවාද හිත පිහිට පවතිනවා කියලා ඕගොල්ලෝ හිතනවා කියලා ඕගොල්ලෝ කොහොමද හිතන්නේ හිත පිහිට පවතිනවා එතකොට ඒ අලෝක අද්විත අමෝහ කියන ධර්මයේ හිතින් මෙත පවතිනවා නම් ඒ ධර්මයේ ගන්නාලද්දී හාත්පස ගන්නාලද්දී ඊ හේතුයි තමත් බොහෝ කාලයක අවිද පිණිස අහිත පිණිස පවතින අකුසල කර්ම කෙරෙයි කියලා කියන්නේ ඒ කියන්නේ තමත් අවිද පිණිස අහිත පිණිස පවතින අකුසල කර්ම කෙරෙන්නේ එතකොට මේ ධර්මය කුසල අකුසල කියලා කුසල මේක මේ ධර්මවල අලෝපර්ජිත අමෝහිත ධර්මය වැරදි ගහිතද වැරදි ගහිතද කියලා වැරදි ගහිතයි නිරදි නුවණතර විසින් ප්‍රසංසා කර්මවල ධර්මනෝ විග්‍රහන ප්‍රසංසා එතකොට මේ අලෝපර්ජිත සාමෝහිකය ධර්මය සමාදන් වෙන්නේ හාත්පස ගන්නේ ඒකෙන් තමයි කැදයක් වෙනකොට දුක් වෙනවා කියලා. මෙන්න මේ විදිහට තමන් කෙරෙහිම තමන්ව දැකලා ගත යුතුයි කියලා ආපහු අර්ථකථනය කරනවා. මෙන්න මේ කර්මදාය ගන්න නැතුව මේ ධර්ම කුසල් මේ ධර්ම අකුසල් මේ ධර්ම වැරදි සහිත මේ ධර්ම නිවැරදි මේ ධර්ම සත්පුරුෂයන් දරාන ලබ්ධක් මේ ධර්ම නොදරාන ලබ්ධක් කියලා තමන් තුළින්ම තමන් දකින්න පුළුවන් මට්ටමට පැමිණිය යුතුයි කියනවා. යම් කිසි කෙනෙකුට Thank you. මේ විදිහට යම් කිසි කෙනෙක් තමන්ම අකුසල ධර්ම මේවා කියලා දැනගෙන මේ ධර්මියෝ අලෝභදී සමෝ කුසල ධර්මියෝ කියලා දැනගෙන අකුසල ධර්මයේ තමන්ට අවදිත සාහිත්‍ය කෙනෙක් පවතිනවා කියලා දැනගෙන ඒක දුරු කියලා කරලා අලෝභදී සමෝ කුසල ධර්මිය කුසල් ඒක සමාදන් වීම යහපත් තමන්ට යහපත් අන්තරයට යහපත් කියලා දැකලා ඒක සමාදන්ව යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයා ධිට්ඨි ධම්මව ඒවා විසුද්ධ චිත්තෝ තස්ස ධිට්ඨේව ධම්මේ සත්‍යව අස්සසාරිකතාව මෙලෝ දීම සතර අස්වාස්සය උපදව ගන්නවා කියලා කියනවා. මේ ඔක්කොම කියලා කියන්නේ. එයා මෙලෝ දීම මෙලෝ වශයෙන්ම සැනසිලි හතර ආකාර සැනසිල්ල උපදවගත්ත කෙනෙක් යන ධනෙට යනවා කියලා. මොකද හතර ආකාර සැනසිල්ල ඉතින් පරලොව තියෙනවා නම් කුසල අකුසල කර්මයන් විපාකෙකුත් තියෙනවා. ඒකාන්තයෙන් අකුසල ධර්ම දුරු කරලා කුසල ධර්මයන්ගේ නිමිත්ත මත මරණ මාත්‍යේ ඒකාන්තයෙන් සුගතියක්ම ලැබෙනවා කියලා තමත් පළවෙනි අත්වාසේ නැත්තම් දැනසිල්ම තුමක් දෙවනි එක තමයි ඉතින් පරලොවක් නැත්තම් කුසල අකුසල කර්මයේ විපාකයක් නැත්තම් මෙලොව අවිරිය වූ ව්‍යාපාද සිත් නැති නිරෝගී වූ සැපෝ ආත්ම භාවයක් මත තියෙනවා කියලා අකුසල ධර්ම දුරු කළ කුසල ධර්ම හේතුවෙන් තමන්ට සැනසීදායක ආත්ම භාවයක් ජීවිතයක් තියෙනවා කියලා යට සතුටු වෙන්න පුළුවන්. දෙවනි අස්වාස්තිය දෙවනි සැනසීම. තුන්වෙනි එක කරතෝ කදීරි පාපම්. ඒ කියන්නේ යම් කෙනෙක් යමක් කරන දෙනාට හරියට පාපක් කියන නරකයක් දෙනවා. නරක දෙයක් කරන්න දෙන්නේ ලෝභ දේ සමෝහ කියන පාප දෙයක් නැතුව. එතකොට යමක් කරන දෙනාට යම පාපයක් කරයි. ඒ කියන්නේ හොඳ දෙයක් කරනකොට හොඳ දෙයක් කරන කෙනාට පාප කර්ම නරක දේවල් කරන ලෝකයන් ඉන්නවා. කෙනෙක් දාන දෙනවා පිළිගන්නවා භවනා කරනකොට ඒ ආයතේ කියනවා බලනවා කරනවා වගේ අනුබලම කරන ලෝකයක් තියෙනවා. එහෙම නැත්නම් නරක දෙයක් කරන කෙනාට නරක දෙයක් කරන මොකද්ද නරක දෙයක් කරන කෙනාට නරක දෙයක් කරන ගැඹුරු දහම් දෙනට ගන්න බැන්නොත් ගැඹුරු දෙනට බලන සමන්ත වැරද්දක් කිව්වොත් වැරදි කරලා නැවත කන්න ඒ වගේ පපුතල ප්‍රතික්‍රියාවක් දක්වනවා නම් මෙන්න මේ වගේ හොඳ හෝ නරක හෝ කරන කෙනාට නරකින් යමක් කරන ලෝකයක් තියෙනවා නම් ඒකතුරු ධර්ම මගේ වෙන්නේ නැහැ. මම කිසිම කෙනෙකුට නරක සිතන කෙනෙක් නෙවෙයි කියලා තමන්ට තමන්ගේ පිළිසිදු මනස දැකලා ඊට පස්සේ හරතෝ නධාරිය. එතකොට හොඳ දෙයක් කරන කෙනාට නරකක් නොකරන කෙනෙක් ලෝකේ ඉන්නවා. සානාදී පුතල ධර්මකෝ කුමන දෙයක් කරනකොට එයාට සමාදාය බලන්නේ නරක දෙයක් කරනකොට අපි වගේ කෙනෙක් ගැහුවොත් ජරුවක් වෙනාද ගහන්න කියන්නේ නැහැ. දැන් උන් දැන කියලා ගහන්න කියන්නේ නැහැ කියන චර්ත ලෝකේ තියෙනවා. ඒකවලු ධර්ම කාර්යයක් මම ගාවගෙන. හොඳ නරක කරන කෙනාට නරක කරන ලෝකයක් කියලා හොඳ නරක කරන කෙනාට හොඳ කරන ලෝකයක් කියලා ඒ ධර්ම කාර්ය දෙකම මම ගාව තියෙනවා කියලා දෙපළින්ම විසිරු සමාව දැකලා තමන්ට තමන් තුල සුවක් වුණාට කොහොමද මේ අපරදී අස්වාස්යයි කියලා සමෝහයේදී අධ්‍යයනය කියන වගේ දූතවරු නැවලා. එතකොට ඉතා බුදුරජාණන් වහන්සේ උපරවට සැතරමකට කාලාම ඔබුගේ දේශපුත්‍ර කියන නියංගමට එළිය. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහත්තු සංඝයා නමර දේශපුත්‍ර ගාමයට ඇවිල්ලා ඉන්නවා කියලා කාලාම වූ ආවිලාවේදී කාලානෝරු බොහෝ දෙයින් බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි විජයතරණ සම්පන්න සුගතයි කියලා ඒ වගේම ඩක්ෂය වියක්තය පණ්ඩිතයි ධර්ම කරයි කියලා මේ වගේ මහා ශබ්දයක් ආශ්‍රලගෙන අහල එබඳු රහසන්ගේ දැකීම මනාමයි කියලා බුදුරජාණන් වහන්සේ හැදකින්ට ගියා. විහිදලා ඒ අය වන්දනා කරලා ඉඳපතක දැනගතට ඒ කාලාමුරු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාම භාගතුන් වහන්සේ මේ කේතපුත්‍රකාවට බොහෝ සමන ප්‍රාත්මුණ ධර්ම ප්‍රචාරයේ කතා එනවා. ධර්මයේ කියලා දෙන්න බොහෝ අය එනවා. හැබැයිලා ඒ එන කෙනා තමන්ගේ අදහසම තමන්ගේ දෘෂ්ටියම ප්‍රකාශ කරනවා. අනිත්‍යයේ අදහස අනිත්‍යයේ දෘෂ්ටි දැහැර කරනවා. ඒවා හෙලා දකිනවා. ඒවට පහර දානවා. ඒවා තුච්ච හිස්වක් පාස් කරනවා. තමන්ගේ අදහසම සතුටක්. ඊගලව කෙනෙක් ගාවම එයත් එහෙමයි. අර ඉස්සෙල්ලාගෙනාගේ අදහස් වලින් මේ දෘෂ්ටි ඔක්කොම හීන කරනවා. තුච්ච භාවයට පත් කරනවා තමන්ගේ අදහසම කියලා. එතකොට අපිට හැම වෙලාවෙම ප්‍රශ්නය අපි කොයි කෙනාගේද සත්‍යයි කියලා ගන්නෙ? කවුද පුසාරි ගුරු කියන්නේ? කොයි දර්ශනයද හරි? කොයි කියන එකද හරි? කොයි එකද වැරදි කියලා අපිට ප්‍රශ්නයක් ඇති වුණා. අපිට සැකයක් තියෙනවා, විචිකිච්ඡාවක් තියෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාලාන්නේ තපගේ විචිකිච්ඡාව කරනවා. විචිකිච්ඡාව කරනකොට තමයි ඔබගේ විචිකිච්ඡාව දැන කරගන්නත් වෙනවා. එහෙම කියනවා කරුණු 10ක් වෙනවා. ඇතුළු පමණකින් ගන්නට එපා. හරන් මොනාවෙන් ආවට ගන්නට එපා. සිතලිකේ දුරට ගන්නට එපා. න්‍යායයට සිතවට ගන්නට එපා. හර්ගයට ගැලපුණාද ගන්නට එපා. ආකාර මොනතරකින් මේ ඉති මායිති කරන්නේ කෙසේ වියැයි කියලා ගන්නට එපා. කර්ම කාරණා හිතෙන් තර්ක කරලා ගන්නට එපා කියලා මේ විදිහට කර්ම කාරණා වෙනදලා මේ කාරණා 10න් එකකටව සමාත හම්බුනට ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ලෝකීය අනුන්ගේ යමක් හම්බ වෙන්න තියෙන වටපිටාව ඔය. ඔය කාරණා 10න් එකකට හෝ අනුගතව යම් කිසි කෙනෙක් යමක් විශ්වාස කරලා දැක්කොත් එයා කවදාවත් මේ ධර්මයේ තමන් තුළින් දකින්නේ නැහැ. එයා දකින්නේ අනුන්ගේ දර්ශනයක් අනුන්ගේ දෙයක්. අනුන්ගේ දර්ශනයක් අනුන්ගේ දෙයක් දකින තර විචිකිච්ඡාව කියන එක නැති කරන්න බැහැ. අනුන්ගේ දර්ශනය අනුන්ගේ දෙයක් නැති කරන්න මේ ධර්මයක් දර්ශනයක් වශයෙන් තර විචිකිච්ඡාව නැති කරන්න බැහැ. අපි කියනවා කෙනෙක් කියනවා අපි කියමු ඔගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න කා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගන්න කා ඔගොල්ලන්ට සැකේ නැති කරන්න බෑ. ඇයි? ඔගොල්ලෝ අනුගේ ධර්මයක් දකින ඒකයි ගොඩාක් දෙනෙක් මතක ළඟදී මහත්කම් කතා කරලා වුණා. සුදු ජාතක ස්වාමීන් වහන්සේ නමක් හරියට අභිධර්මයේ දහරසම පිටපත පිළිගන්නේ නැහැ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනෝනේ මොකද්ද? කර්ම වගේ ඇහුවා. මම කිව්වේ එකදේ අභිධර්මයේ හරි හෝ වැරදි කියලා අපි කියන්නේ කොහොමද? අභිධර්මයේ කියන එක හරි කියලා කියන්න හරි අභිධර්මයේ වැරදි කියලා හරි කියන්න අපිට නිම්මක් තියෙන්න ඕනේ. අපි ඒකේ පරතරේ ඉගෙනගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒක කොමන කැනක කොමන කෙනෙකුට කවද කියපු ධර්මයක් කියලා අපි දන්නවා. අනුන්ගේ දෙයක් තමන්ට වැරදි හෝ නිවැරදි කියන්න බෑ. කෙනෙක් බයිබලයේ වැරදි කියලා කියනවනම් ඒක වැරදි කියලා මම කියන්නේ. බයිබලයේ හරි කියලා කියනවනම් ඒක වැරදි කියලා කියන්නේ. දෙවියන් වහන්සේ ගැන හෝ බයිබලයේ ගැන හරි හෝ වැරදි කියන්න මට තියෙන හැකියාව මොකක්ද? මුස්ලිම්වරුගේ කුරාණයේ හරි කියලා කෙනෙක් කියනවනම් මම කියන්නේ ඒක වැරදි කියලා. වැරදි කියනවනම් ඒක වැරදි කියලා. කෙනෙකුගේ දර්ශනයක් මම කොහොමද හරි වැරදි කියලා කියන්නේ? බුදුහමඟුලේ ධර්මයේ තේමාව කියන්නේ බුදුහමඟුලේ ධර්මයේ හරි කියලා කියනවා නම් ඒක වැරදි. වැරදි කියලා කියනවා නම් ඒක වැරදි. මම කොහොමද තව කෙනෙක් කියනවා නම් කන්දු වැරදි කියන්නේ? නමුත් ඒ කියන කාරණාව මාතෘකාවට ආදේශ කළා බලනකොට මාතෘකාවට කෙනේ නා. බයිබලයේ වෙනම කාරණාව මාතෘකාවට ආදේශ කළා බලනකොට මාතෘකාවට ඒක විද්‍යමාන නැත්තම් මට ඒක පිළිගන්න ආදේශ කරනකොට මාතුලේ ධර්මතාවය එදෙන මට ඒක පිළිගන්න පුළුවන්. කුරාණයේ තියෙන ධර්මතාවයේ මාතුලට යෙදෙනකොට ඒක මට මාතුලෙන් මට දකින්න බැරි නะ. ඒකයි මට වෙනවා පිටකින් පිළිගන්නේ නැහැ. පරම්පරාවෙන් පිළිගන්නේ නැහැ. මේක මෙහෙම වෙන්නද කියලා පිළිගන්නේ නැහැ. ආස්වාද පරිත්‍යාගයෙන් පිළිගන්නේ නැහැ. ඒක අනුභවයෙන් පිළිගන්න දෙයක් නැහැ. එතකොට පුරාණයේ තියෙන ධර්මතාවය කියනකොට ඒක කියන කාරණා මගේ ජීවිතේ මට පිළෙන්නේ නැහැ. එන්න මට පිළිගන්න බැහැ. මට පෙනෙන්නේ නැති දේ පිළිගන්න නොපිළිගන්න මට අයිතියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ කියනවනම් ඒක මාතුලට ආදේශ කරලා බලනකොට මාතුලින් ඒක යෙදෙනවා නම් මට ඒක පිළිගන්න පුළුවන්. ඒක තේදෙන්නේ නැත්ත මාතුලින් දකින දේ මට ඒක පිළිගන්න බැහැ. එතකොට මම දැන් කිව්වොත් රුවන්වැලිට ගිමාව බෝධියයි දෙකම එක මළුවේ තියෙන්නේ කියලා කිව්වොත් ඕගොල්ලන් පිළිගන්න පුළුවන්ද දෙයි? පිළිගන්න බැහැ. ඒ විදිහට. දැන් අපි හිතුවා මම මේ කිව්වේ අනුගේ දෙයක් අපිට කවුරුහත් පිළිගන්නේ නැහැ. මම ඒක කිව්වේ මොකටද කිව්වොත් දැන් ඕගොල්ලෝ කියන දේ ඒක ආකාර පරිවර්තකින් පිළිගන්න දෙවන් කියලා කියන්නේ. ඔකුරු වල කියන්නේ ගල්පලා කියන්නේ. නමුත් මම කියන්නේ මනෝමය රූපයෙන් මේ මනෝ දෙකම එකතැනක තියාගෙන මම හිතේ වන්දනා කරනවා කියන තරක අදහසක් ඇති කරගෙන මම මනෝමය රූප බලාගෙන නම් කිව්වේ ඔකුරු කොහොමද කරන්නේ කියන්නේ. මට ඒක හරිනේ. ඔකුරුත් ඔක දෙකම වෙන්න පුළුවන්. ඒක අමුන්ගේ දෙයක් නම් අපිට කවුරුත් හරිව වැරදි කියන්නේ නැහැ. මගේ දෙයට ඔකුරුන්ට පුළුවන් හරි කියන්නේ ඒක වැරදි කියන්නේ. මම ඒක කියන්නේ මොන දැනුමක් ඉඳලාද මොන අදහසකින්ද කියලා දන්නවා. ඒ වගේ අනුන්ගේ දෙයක් කිසිම වෙලාවක අනුන්ගේ දර්ශනයකට හරි කියන්න හෝ වැරදි කියන්න බෑ. ඒ නිසා කිතු දහම වැරදි හෝ හරි කියන්න යන්න එපා. මොකදින් දහම හරි හෝ වැරදි කියන්න යන්න එපා. භගවත් ගීතාව හරි හෝ වැරදි කියන්න යන්න එපා. බුදු දහම හරි හෝ වැරදි කියන්න යන්න එපා. ඒ කියන කාරණාව ගත්තහම සමන් තුලට ආදේශ කරනකොට මේ ධර්මතාවයේ මාතෘල විද්ධිමා මේ කියන කාරණාවෙන් මගේ ජීවිතයේ වෙනවා. සෝත්තන්තු භගවතාදාම බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ධර්මයේ කියලා තියෙනවා. කියලා තමන්ට ඒක පැහැදිලි නිසා තමන්ට ඒක පිළිගන්න ඕනේ. අන්න ඒ මට්ටමට පත්වෙච්ච මනසකටයි සත්‍ය අවබෝධ කරගන්න ඕන. හරි, ඒකම අපි කාලාම සූත්‍රයේ මුතන. ඒකෙ වෙනවා ම ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මතාවය කෙනෙකුට හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා අනුමාන තමන් තුලින්ම දැනගන්න ඕනේ. ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මතාවය හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා ආයතනික බලය. අපේ සංස්කාරයේ කෙනාගේ මනස තුළ ලෝභ, ද්වේෂ, මෝහ කියන ධර්මතාවයේ උපස්තය වෙලා තියෙනවා. ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන ධර්මතාවය උපදවා ගත්තොත්, හාත්පස දෙකකට ගත්තොත්, ඒ හේතුව නිසා පරමන් කරන සත්තු කරන කාම වර්ගය ඇතුළත බොරු කියන වාදී අකුසල ධර්ම ලෝභ දේශ මොහයේ කියන වෙන්න පුළුවන් දෙයක්. ඒ ධර්මිය බොහෝ කාලයක් තමයි හිත පිළිස සැප පිළිස වැඩ පිළිස පොවතිනොද අවද පිළිස පොවතිනවා. එහෙනම් ඒ ධර්මයේ දුරු කටයුතුද තබා කටයුතුද? දුරු කටයුතු. ඒ ධර්මයේ කුසලද අකුසලද? අකුසල. ඒ ධර්මයේ වැරදිද නිවැරදිද? වැරදි. නුවණැත්තන්ගෙන් ප්‍රථම සාකච්ඡාව ගන්නවද? ගන්නවා. ඒ ධර්මයේ දුරුකට යුතුද නැද්ද? දුරුකට යුතුයි. එහෙනම් රාග, දේශ, මෝහ කියන ධර්මතා ටික දුරුකට යුතුයි කියන උත්තරේ ගන්නවා. අලෝභ, අද්වේෂ, අමෝහ, ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම කියන මේ ධර්මය අලෝභ අධ්‍යේත අමෝහ කියන මේ ධර්මය තමයි හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? හිත පිණිස පවතින. අලෝභ අධ්‍යේත අමෝහ කියන ධර්මතාවය කුසල මූලය කෙනෙක්ගේ සංස්කාරයේ තිබුණොත් උපදවා ගත්තොත් ඒ හේතුවෙන් අලෝභ ස්වභාවයේ හේතුවෙන් අධ්‍යේත ස්වභාවයේ හේතුවෙන් අමෝහ ස්වභාවයේ හේතුවෙන් වර්තන් කර්ම සත්තුමන්ව කාමවද කරන බුදු කියන රහතන් වහන්සේ කරන අනිත්‍ය දුකටපත් කරන කියන කාරණා වෙනවද?
නෑ.
අලෝභ අධිස අමෝහ කියන හේතුයෙන් ඒබඳු සමාන්ත අවදින්ත අහිතින්ත දුක්ඛින්ත පවතින බොහෝ කල ඒබඳු මේ අපසල කර්ම කෙරෙන්නේ. එහෙනම් මේ අලෝභ අධිස අමෝහ තමගේ සංතාරේ උපදවලා තියෙද්දද නැද්ද? උපදවලා තියෙද්දි. ඒ ධර්මයේ කුසලද අකුසලද? කුසල. වැරදි සහිතද නිවැරදි? වැරදි. වැරදි සහිතයි නිවැරදි. නොහත්යන්ගේ ගරහතනද ප්‍රසන්නද? එහෙනම් දැන් උත්තර දෙකයි ආරයි. මොකද්ද මේ කාරණා 10 එකකට තමයි පිටකේ තිබුණා. කෙනෙක් කිව්වොත් ගුරුවරයා කිව්ව කිසිම දෙයකට එහෙම කියලා නතර වෙන්න එපා. තමන් තුළ ලෝභ, දේස, මෝහ කියන ධර්මතාවයේ උපන්ව තබාගත්තු ඒක තමන්ට අමුත අවලෙක සාහිත්‍යෙත් දුක් වෙනස පවතිනවා. ඒක නෝනත්තන් විසින් ගන්නා ලද්දක් වැඩි සාහිත්‍ය එකක්. ඒක දුරුකට යුක්තක් කියන උත්තර දෙක අනන්තාර. අලෝභ, අද්වේෂ, අමෝහ කියන ටික කුසල් හිත පිණිස පවතිනවා. ඒ කුසල ධර්මයේ උපන්නේ තමන්ට අනුන්ට අවලෙකින් සාහිත්‍යෙත් දුක්ඛිත පෞද්ගලික ධර්මයේ වෙන්නේ ඒකෙන් සමත්තත් අන්තර බොහෝ කාලයක් හිතවල යහපතට පොගෙන ධර්මයේ වෙන්නේ ඒක කුසල් නිවැරදි සමතුල උපදවා ගත යුතුයි කියන තරකාවනේ. දැන් ශාස්ත්‍රෝරේ හොයන්න ඕගොල්ලෝ ඊට පස්සේ සමන්තුල රාග දේශ මොහ මෙන්න මේකයි රාග දේශ මොහ සමන්තුල උපදිනවා සමන්තුල පවතිනවා කියලා කියන්නේ. ඒ රාග දේශ මොහ උපදින්නේ නැත්තේ පවතින්නේ නැත්තේ මෙන්න මේ විදිහටයි කියලා සමන්තුලම උපදින. ගතිතික තෙන්නක සම්තුලෙක් වාරා. එතකොට ඒ ආගත්තාම ඕගොල්ලන්ට අන්තිමට තමන්ගේම චරිතයයි කියලා දෙන්නේ. මෙතක තමන් තුළම පවතින මේ මෙන්න මේකයි ලෝභ දේශ මොහ කියලා කියන්නේ. මෙන්න මෙහිමයි ලෝභ දේශයේ ප්‍රකට වෙන්නේ. මෙන්න මේ ධර්මයන්ට යලෝභ දේශ අමෝහ කියලා කියන්නේ මෙන්න මේ විදිහට මේ අලෝක අධිස අමෝහ ධර්මයන්ගේ ප්‍රකට වෙන්නේ කියලා තමන් තුළ වූ තමන් තුළ විද්‍යමාන වන ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ප්‍රකට අකුසල ධර්මයන්ගේ නොප්‍රකට කියලා දෙන්නා කියන එක ඒක උගුලන්තම තේනවා. එතකොට මෙන්න මේ කාරණාව සත්‍යය කියලා ගත්තාට මොකද ඉගෙනාවේදී ඕගොල්ලෝ තව කාර්යව තරහක් නෙමෙයි පිළිගන්නේ තමන්ව තමන් තුළ දකින්නයි. ඒ නිසා අපි දැන් ඉස්සෙල් ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මයක් කියන අහිත පිළිස අවද පිළිස යම් ධර්මයක් ඉපදීම නිසා පංච දුක්චරිතේ වේන තමන්ට අනුසත් අවද පිළිස පවතින නුවණන්තන්ගේ ගාමහා කරන ගැරදි සාහිත්‍ය දුරුකට යුතු ඒ අලෝභ අධ්‍යස අමෝහ කියන ගති විස අපි දැන් තේරුම් ගන්නට ඉස්සෙල්ලා අලෝභ අධ්‍යස ඒ ලෝභ අධ්‍යස මෝහ කියන ගති විස අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන ගති විස එහෙම පදහක් අපි දුරුකට යුතුයි. ඒ ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මතා දුරු කළාම අපිට උපදින ධර්මතාවයක් කියන අලෝභ අධ්‍යස මෝහ. මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන එක හඳුනගෙන ඒක දුරු කරන්න හේතික දුරු කරන අලෝභ අධ්‍යස මෝහ කියන ධර්මතාවය හඳුනාගෙන ඒක උපදවා ගන්න හේතික උපදවා ගන්න පුද්ගලයාට ධිට්ඨ ධර්මව හතර ආකාර සැනසෙල්ලක් කියනවා. එයාගේ ජීවිතයේද මේ ලෝකේ ඔක්කොම හොයන්නේ සැනසෙල්ලෙන් ඉන්න දුක නැතු ඉඳලා. මෙන්න මේ කාරණා දෙක තේරුම් අරගෙන වැරද්ද අනිකලා නිරන්තර ජීවිතේ දීතව ගත කෙනාට ධිට්ඨ ධර්ම හම්බෙන මොකද්ද සැනසෙලි හතරක්. ඒකත් අපි පස්සේ කතා කරමු. දැන් වැරද්ද නිරන්තර කියන එක අපි වාරනවා. ලෝභ ද්වේෂ මෝහ කියන කොට මේ පෙන්නුව ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මියෝ තමන් තුළ උපන්නේ උපදවා ගන්නේ ආත්පස මඩරාලව සිතින් යුක්තව ගන්න කියන වචනය. දැන් මේ ලෝභ ද්වේෂ මෝහයන්ගේ ඉපදීම සහ පැවැත්ම ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. අපිට ලෝභයේ කියන්නේක උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? තමාව කියන්නේ උපදින්න පුළුවන් කොහෙද? පවතින්න පුළුවන් කොහෙද? චක්කෝ ලෝකයේ දිය රූපං සාත රූපං එතේ තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවි සමාන නේද. රූපං ලෝකයේ දිය රූපං සාත රූපං එතේ තණ්හා උපජ්ජමාන උපජ්ජති නිවි සමාන නේද. චක්කෝ විඥාන ලෝකයේ දිය රූපං සාත රූපං එතේ තණ්හා උපජ්ජමාන උපජ්ජති නිවි සමාන නේද. එහැ රූප චක්කෝ විඥාන චක්කෝ සම්පතේ උපන මෙතනේ ධර්මතාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව පවතින්නේ ඒයි. එතකොට අපිට ඇහැ රූප සංඥාන්නේ පිළිබඳ දැක්කොත් තණ්හාව උපදින්නා තණ්හාවට පවතින හේතුව නැහැ. කන ශබ්ද දෝෂුඥාන එතකොට තව පැත්තකින් ගත්තාම ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශායතන හය සලාගෙන තමයි ලෝභ ද්වේෂ මෝහ ඉපදලා තියෙන්නේ. ඒ අනුව තමයි ලෝභ ද්වේෂ මෝහ පවතින්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන හය පිළිබඳ දැකීමෙන් ඔබලට ලෝභ ද්වේෂ මෝහ උපන් ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්ද නූපන් ලෝභ ද්වේෂ මෝහ නූපදවන්ද ලෝකමාන. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හරි අපි කලින් කතා කළා මහා කලාවිද්‍යක සූත්‍රයේ ඇහැ නොදන්නේ, රූපය නොදන්නේ, චක්කු විඥානය නොදන්නේ, දුක් චේතන අබෞදයි කියලා. එතකොට මෙන්න මේ හැම වෙලාවෙම අපි වචනෙන්ද මේවා හිතේ කියලා කිව්වට අපිට පිළිත හිතින් දෙදරි ඒ ඇහැ රූපය නැත්තම් මේ දෙලේදී ඉඳෙන වස්තුව ගැන නුවණ නැති නිසා. මම මෙතෙන් ඉඳලා කියලා දෙන්න අදට කාරණාවක් බොහොම තියෙනවා. මෙන්න මේ ටික ඉතාම වුණාවේ නැහැ කියලා මතක් කරගන්න. ඇහැ රූප චක්ඛු විඥාන කියන ධර්මතාව ටික වැරදලා යෙදිලා අපිට ඉදිරිපිට හම්බ වෙන්නේ රූපය. වර්ණතන රූපය. එතකොට ඒ රූපේ හේතු ප්‍රත්‍යයෙන් රූපය. ඇත් රූපයක් ගැටමිතා හිත උපානමිතා මේ රූපය දැනෙනවා. ඇත් රූපයක් දෙක වෙනකොට මේ රූපය දැනෙන එක නැති වෙනවා. එතකොට අපි මේ ඊගාව මොහොතේදී ඒ දැකපු දේ නැති වුණාට ඒ නැතිවෙච්ච නිමිත්ත අරගෙන ඊගාව මොහොතේ උපදින සිතේ උපදින නිමිත්ත හොඳට තේරුම් ගන්න. උදව්වක්මව ගන්නවා. සමන්ත අම්මලන්ට සකට ඉස්සෙල්ලාම ඇටි දෙවිදෙත අපිට රූපයක් හම්බ වුණා අපි රූපත කරගන්න දැක්කා. දැන් ඇහැ නැහැ, රූප නැහැ, චක්කු විඥානේ නැහැ. අපේ හිතෙන් දැන් සිහි කරන්න පුළුවන් තමන්ට තමන්ගේ අම්මා හෝ නැත්නම් දරුවා හෝ අපි එකපැත්තට ඉඳලා ගෙදර ගමු. දැන් උඹේ ගෙදරින් දැන් ආවි දැන් ඒ ජී දැක නැහැ. ජී කියන රූපය දෙන්නේ නැහැ. ඒ අරමුණ දැක්ක චක්කු විඥානේ නැහැ. දැන් හොඳට ජී කියන අදහස නිමිත්ත සතහන සිහි කරන්න බලන්න. සිහි කරනවා මොන අවිද්‍ය අපත්‍ය සංඛාර. දැන් මේ සංඛාරය ඇතුළේ මේ සංඛාරයේ ආයෝහණයෙන් යුක්තයි. කියන්නේ බොහෝ දේ රැස් කරන්න පුළුවන්. උතන දිනව දැන් අවිද්‍යාව කියේ මෝහය. මෝහයේ යුක්ත මේ හතකට මේ කියන චිත්ත දිරුකෙ නිමිත්ත. දැන් මොලේ චිත්ත දිරුකියත් එක්ක තමයි රෝගුළු විදෙත් කැමති කියලා ගෙදරගෙන යම්තර දෙහිහට ආදරය කියන කාරණා ටිකක් තියෙන ඔන්නෝයේ නිමිත්තට යොමුළු බකි. ඒ සිහි කරනකොටම අනේ හොරුවස්තාවද දන්නේ, හේව කැඩුවද දන්නේ, කඩයිද දන්නේ කියලා දුම්මස්තාවක කිපිලි ලෝකයක් වෙන්න පුළුවන්. දැන් ද්වේෂය. අවිද්‍යාව ඇත්ත නොදන්නා නම් නැහැ රූප චක්ඛුඥානේ නිරෝධයෙන් නැත්තම් පවතින ඌදී ඌදී නොදන්නා තම තමයි මෝහය. ඒ මෝහයේ ප්‍රතිඵලයක් තමයි හතරක් මේ දී කියන නිහේ මෝහය. ඕගලන්ගේ මනසේ මෝහ ස්වභාවය සමුදාන කරන්නේ මෝහයේ සංකේතය තමයි. දැන් මේ වෙලාවේ උපන්න ජී කියන නිමිත්ත. ජී සිහිකරනකොට කැමැත්ත ආසාවක් ඕනකම මගේ කියන හැඟීමක් තියෙන ඒ කෝකේ ලෝකය. ඔය ජී දිහා බලාගෙන ජී බොරු කරන්න පුළුවන්, ජී විනාශ වෙන්න පුළුවන් කියන කාරණා ටික නිසා ඇතිවෙන හැඟීමක් තියෙන දොම්මතාවට ඒක ද්වේෂය. කොහොමද දැන් ඔය ජී කියන අදහසත් අදහස වකාපිතාවේ කියන කැමැත්ත අදහස කියන පිටට තමයි ලෝභ ද්වේෂ මොහ කියලා කියන්නේ. ඔය ලෝභ ද්වේෂ මොහ උපදින්නේ, ඔය ලෝභ ද්වේෂ මොහ පවතින්නේ ඔය හිතේ ඇති නිමිත්ත ඕගොල්ලෝ ඇහැට රූපෙට චක්කුඥානට බඳිනතාව පිටා. ඔය හිතේ ඇති නිමිත්ත පිළිහෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, නැති වෙන්න දෙන්නේ නැහැ.
ऐसे ग्रंथ है और ये निमित्त और वो जो है ताई थी रूप ताई थी छात्री है ताई थी ये रहित नकार एक आई बुद्धिजान महान के दिन में यहां प्रो के प्रिय तो महा मधुर तो महा ये एंड ए अह निशा में लोग ये भवतीन और अह निशा में लोग ये ऊपर दिन और किन खार ना हो देन ओम हिते गतिया हिते ने ये कि निमित्त के लोगों ने कहने नहीं है ओगला तो ये नहीं है ओगला ने हिते तो वही निमित्त ऊपर दिन पता हमको है बाहर भव्य मैंने और बाहर तीन ये में किया ඊට පස්සේ බලන්න ගියාම මේ කර්මයේ විපාකයක් හැටියට විපාක විඳින්න පුළුවන් විදිහට ධාතුව සැක වෙනවා ඇහැ රූපය තියෙන තැනක ඇහැ රූපය තියෙන තැනක චක්කු විඥානය උපන්නාම ස්පර්ශ විඥාන සංඥාවක් උපදිනවා තව පැත්තකින් ගත්තොත් අපි රූපයක් ගත්තොත් දැන් ඕගොල්ලෝ ගෙදර යනවා කියලා කරන්නේ ඔය හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ රාශි වෙච්ච පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ තියෙන තැන තමයි හොයාගෙන යන්නේ. ඒ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතු හැඩේ දකින්න හොතන දැන් මෙතන ගියේ කියලා හිතාගත්ත නිමිත්තයි ඒ නිමිත්තක දැතුම් මිත්‍ර ටිකයි ක්ෂණිකව ඔබලට එදෙනවා. එතකොට ඔබලන්ට ආපෝ ගෙනෙන්නේ මේ හිතේ තියෙන ගති ටික දහමයි. එතකොට මේ රාග දේශ මොහ කියන ගති ටික හැමදාම අනාත්ම ස්කන්ධ ටිකට බහලලා ස්කන්ධ ටික එක්ක අවිද්‍යාව ගොතවල තමයි අපි මනසේ පවත්තලා තියෙන්නේ. දැන් අම්මා කියන කාරණාවක් ගන්න කෙනාට අම්මා ඉන්න පුළුවන් තමයි අම්මා නැති වෙන්නේ. එතන දෙවිය ඉන්නවද නැති වෙනවා කියන කාරණාවේ වෙනසක් අපි බලමු. අම්මා කියලා දේ කරනකොට අපිට හොඳට ඒ චිත්තයේ රූපේ ඒ නිහිත සටහන අපිට උපදවා ගන්න පුළුවන්. ඉතින් ඒ උපදවා ගන්නකොට අවිද්‍යාව ප්‍රත්‍යේ මොහොත කර්ම නිහිත. ඒ නිහිතව කෙනේ ඉන්න අවිද්‍යාවේ සංකේතයක් නැත්තම් මෝහයේ සංකේතය තමයි මෙහෙම නිහිතක් හම්බ වෙන බව. ඕම නිමිත්ත උපන්නෝ දකින්ද මේ මෝහය උපන්නා කියලා දකින්න. ඒ නිමිත්ත සිහි කරනකොට අනේ වගේ අම්මා කියලා අම්මා ගැන යම්තා කෙනෙහිත ආදරය කියන ගතිකක් කියේම ඒක මොකද්ද? ලෝභය. එතකොට අම්මා ගැන අමනාපකමක් කියේන එක දේශය. ඔන්න දැන් හිතේ මේ ඔක්කොම අම්මා ඉන්නේ නිමිත්ත තියෙන්නේ. එතකොට දැන් අම්මාගෙන් ලෝභ දේශ මොහ තමයි දැන් මේ මාර්ගයේ තියෙන නිමිති ටික. අම්මා බලන්න ඕනේ කියන කාරණාව නිසා ඒ නිමිත්ත තියෙන කැමැත්ත නිසා අපි බලන්න යනවා කියලා කියන්නේ ධාතුව හදා ගන්න භවය හදා ගන්නවා කියන එක. ඒ කරන්නේ අපේ හිතේ තියෙන අපි කැමති හැදී නිමිත්තට ගැළපෙන රූප හොයනවා අවකාශ ධාතු. එතකොට අවකාශ ධාතුවේ මේ විදිහේ උපාදාය රූපයක් නිර්මාණය කරන්න පුළුවන් විදිහට රාපීච්ච සතර මහා ධාතු වල ගන්න. අපි හිතාගෙන හිතේ තියෙන විදිහට වර්ණ පතනක් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණය කියලා කියන සතර මහා ධාතු අවකාශ ධාතු තුන රාජ්‍ය තුන සතර මහා ධාතු යටි වාග්නයන්නේ ඔයාලින් ගියහම ඇන්ටිසිපිටේට අවකාශ ධාතුව තුළ රාශි වෙච්ච සතර මහා ධාතු තාපකයෙන් ගත්තාම කරගුණ ආහාර බප්පා බෞද්ධ මොනකටදී මේ ආහාරයෙන් හැදුණු කෙස්ලෝ නේද ධම්මස්නාරාදී පොතකට කියන අවරාධන තියෙන තැනක මෙන්න මේ වර්ණ සටහන ඇතුළේ තිබෙන්නේ. එනකොටම ඒ රූපේ පෙනෙන්න කලින් දැන් අපිට අම්මා කියන විස්තර ටික මතක තියෙනවනේ. ඔන්නෝ විස්තර ටික ආම්ම අපේ මනසේ එදෙනවා. අපේ මනසේ එදෙනවා. එතකොට දැන් අපි දන්නේ නැත්තම් රාග දේශ මොහ කියන මේ කර්මතික හේතු වුණා විඥාන නාම සාධන පස්ව වේදනා කියන මේ විපාක ස්කන්ධයක උපදවන. ඒ විපාකයක උපදිනකොටම ආපෝමේ කර්මතික ස්තික මගේ මනසේ ඉඳලා කියලා අපි දන්නේ. දැන් ඇති වුණාම අපි අපේ දිවිසේ තියෙන ගති ටික දකින්න අහනාද සතර මහා ධාතු. අපිට තේරෙන්නේ දිවිසේ තියෙන ගති ටික සතර මහා ධාතු. සතර මහා ධාතු වල දිවිසේ තියෙන ගති ටික දැකලා තියෙන තරම් සිතේ මේ ගති හිතේ ආශ්‍රයයෙන් නැහැ කියලා කියන්නේ. ලෝභ දේ මොහ දුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපේ හිතේ තියෙන ගති සතර මහා ධාතුවට බහාල සතර මහා ධාතුව නිසා අපේ ගති උපදවා ගන්නවා නම් මෙන්න මේ වෙලාවට හරියට මේ කෙලීෂන් එකක සුද්ධ තරගයක් වගේ වැඩක් කරනවා. ධර්මයන්. ඔය ලොකු මොළි මොකද කරන්නේ විකාශනයේ තම මධ්‍යස්ථානයේ මේ සුද්ධ තරංගේ ඉතාම අධිප්‍රබල ශක්තියකින් පොළොවට දීලා පොළොවේ වෙන නිවිලක තමයි අපි ගන්න. එතකොට ඕනම දෙයක් වේගයෙන් යනවා. හමෝලින් කර්මවලින් එන්න ගියාම පරක් වෙන නිසා පොළොවට දීලා පොළොවෙන් තමයි ගන්න පාරවත්තන. එතකොට ඉක්මනට අපෙන් කොළොවේ මොහොතකින් විකාශනය වුණා සම්පර ගන්න අපිට මේ හම්බුනේ. ඒ විදිහමයි අපි කරන්නේ. අපේ මනසේ තියෙන ගතිය හතර මහා ධාතුවට විකාශනය කරලා එතනින් විතර ගන්න එක තමයි අපව මතක ගන්න. එතකොට හොඳට නෝනක් කියනෝ නම් බලන්න දැන් අපිට මේ දැනුම් අපේ මනස තුල හිතට තිර කරගන්න පුළුවන් අපේ අම්මා නැත්තම් මගේ පුතා මගේ දරුවා හිතට තිර කරගන්න පුළුවන්. ඒ හිතේ තියෙන චිත්තජ රූපයට ඒ නිමිත්ත අනුව මේ මගේ දරුවා මේ මගේ අම්මා කියන හැඟීමත් එක්ක තමයි විස්තර ටික අපි සම්පූර්ණ හිතේ තියෙන නිමිත්තටයි දැකලා තියෙන්නේ. ලෝභ දේශ මොහ කියලා කියන්නේ මේ හිතේ තියෙන හිතට ජීවත් කරන්න පුළුවන් වෙන මේ කර්ම නිමිත්ත මතම. අපි හිතාගෙන ඉන්න දරුවා බලන්න කියලා ගියොත් නැත්තම් අම්ම බලන්න කියලා ගියොත් අපි කරන්නේ මොකද්ද? කනබුල ආහාරයෙන් හැදුණු කෙස්ලෝ නේද සම්මත් නහල් දින කුණුක කොටස් ටිකකින් යුක්ත රූපය තමයි ඇති දිවිදිට හම්බ වෙන්නේ. හම්බ වෙනකොටම අපිට දැන් තියෙන දරුවා කියලා සිහි කරන්න පුළුවන් මේ දැන් මානසික තියෙන ගතිය අර රූපය දකිනකොට මාපෝ මතකයේ එදෙන. එතකොට බලන්න හොඳට අපි කිසිම දවසක ඇතුළු කරලා තියෙනවද ඇතුළු කරන්න පුළුවන් වුණාද කියලා බාහිර රූපියක් සාදරි කොහොමදින් අපි මේ රූප ටික උදව් කරගෙන තමන්ගේ මනසේ තියෙන කර්ම දෙලස්තික උපදලා පවත්ලා තියෙන කාරණා විතරක් නෙමෙයි කරලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න ඔය විදිහ යම් කිසි කෙනෙක් දැක්කොත් මේ සතර මහා ධාතුවේ කලකිරෙන. එයා දකින්න සතර මහා ධාතුව හරියට හිතගුණ සර්පයක් වගේ කියලා. අපේ මනසේ තියෙන කර්ම ධාතුවේ කෙලෙස් ධාතුවේ උපද්දවන්න පවත්වන්න උපකාර කරලා තියෙනවා මිසක ඉස්පර්ශායතන ඒක වඩා යන කිසිවක් නැහැ. මේ ඉස්පර්ශායතන හැය අපිට කරලා තියෙන එකම දේ තමයි මොකද්ද? අපේ මනසේ තියෙන කර්ම සහ දෙලෙස් ටික උපද්දවන්න පවත්වන්න උපකාර කරනවා. එච්චරයි කියලා කියනවා. අද අපි හිතාගෙන ඉන්නේ අපේ ජීවත් වෙන්න පුළුවන් අපේ ජීවිතේට වාසනාව ගෙනත් දෙන කැනසිල්ල ගෙනත් දෙන වස්තු ටික තියෙන්නේ මේ ඉස්පර්ශායක ධර්මය කියලානේ. අම්මා තාත්තා දුව පුතා රාම රෙදී මුතු නැති කොහොම තියෙන්නේ ඉස්පර්ශායක ධර්මය කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් ස්පර්ශායක ධර්මය කියලා කියන්නේ මොකද්ද? යථාර්ථවදී ගත්තාම අපි ගාව තියෙන කෙලෙස් ටික උපද්දවන්නා බවත්තන්ද උපකාර වෙච්ච තමයි. ඒක යාදී දෝකෝකුත්‍රේ දෙන්නා ලෝකයා සාර්ථකව හතර දෙන ආවරණ කොටයි ඉන්නේ. ඈ මේ මගේ දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා නංගි වල්ලේ මේ මම කියලා. නමුත් ඉන්නේ සාර්ථකව හතර දෙන්නේ. ඒක වර සාර්ථකව හතර. ඉතින් යම් විලාමක ඕගලන්ට පුළුවන් වුණොත් මොනවාම හරි දෙයක් හිතින් හිතලා නැවත නැවත ඇලීමට ගැටීමට හෝ හිතින් මොනවා හරි චිත්තජ රූපයක් උපදලා හිතන කොට වෙනදට දැන් ඒ චිත්තජ රූපයේ මේ නිමිත්තම ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන් නම් මේක තමයි මේ රාග දේශ මොහ කියලා කිව්වේ. මේ ධර්මයේ උපන්න තල්ලි තමයි තමන්ට අවැඩ පිණිස පවතිනවා කියලා කිව්වේ. මේ ධර්මයේ කියනකොට තමයි හොරකම් කිරීම සත්‍ය ප්‍රතිම කාම වර්ගය ඇතුලේ බොරුකම් කියන අකුසල ධර්ම වෙන්නේ. මේ ධර්මයන්ගේ යුක්ත මනසයි වැරදි සමිත. මේ ධර්මයන්ගේ යුක්ත මනසයි නුවණැත්තන්ගේ ඥාන සතුන් ලබ්ධේ කියන තමත් හොඳට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මතා ටිකයි මම දුරු කළ යුත්තේ කියලා උගලන් තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා මම මේ හිතේ තියෙන නිමිත්ත ගෙදර වේවා අම්මා වේවා දරුවා වේවා මම එහෙම කී කරගෙන ඒක බලන්න කියලා ගියොත් මගේ ඇස් ඉදිරියේ පිටතින් ගෙවල් හම්බ වෙන්නේ නැහැ, දරුවා හම්බ වෙන්නේ නැහැ, අම්මා ලාම්බ වෙන්නේ නැහැ. අවකාශ ධාතු අමුරාගෙන ඒකේක හැදේට රාත්‍රිවල තියෙන සතර මහ ධාතු රූප කියන්නේ එවන්දු රූප ඇස් ඉදිරියේ පිටත එනකොට මේ හිතේ තියෙන මෙබඳු ගති ටික ආපෝ හිතේ ඉගෙනව නේද කියලා ඔහු සම්බන්ධයෙන් තමයි ඉදර්ශනා කරන්නේ. මේව කරනකොට කරනකොට ඔගලන්ට එක කාරණාවක් වෙනවා. මේ දරුවා කියලා හිතේ සිහි කරලා බාහිරට යන්නව බාහිර තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතු ආහාර වත්තේ හටගත් සතර මහා ධාතු රූපේ කියලා කියනවා. දකින්නකොට මේ ගතිය පිළිගන්නේ කියලා තේරෙනවා. එහෙම තේරෙනකොට මෙහෙන්ද හිතන්න හදනකොට මේ හිතන්න කියලා සිහි කරන තමන්ගේම මනසේයක් තියෙනවා. යන්න බෑ ධාතුව ප්‍රකටයි, සිහි කරන්න බෑ තමන්ගේ අවිද්‍යාව සම්පත්තියෙන් උපන්න සංස්කාරය ප්‍රකටයි. එතකොට මේ මනසින් රාග දේශ මොහයන් හඳුනා ගන්න කම උපකාරයි ස්පර්ශායතනය. නෝබදන්නේ ස්පර්ශායතනයේ ඇත්ත ඇති ඇති දැකීම උපකාරයට අවිද්‍යාව නිරෝධින් සංස්කාර නිරුද්ධ වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් රාග දේශ මොහොතික හඳුනාගෙන ඒක දුරු කරන්න උත්සාහවත් වේන ඒකයි රාගස්මයෝ දේශස්මයෝ මෝහස්මයෝ නිබ්බාන. රාග දේශ මොහයන් සේබවයි නිවන කියලා බුදුදහම අපි දෙන්නේ. ඔයගලන්ට මේ රාග දේශ මොහයන් යුක්ත නිමිති ටික සම්පූර්ණම නැති වුණොත් ස්පර්ශායතන හරි සැබෑම ස්වභාවය වූ සුඤ්ඤතාවයේ විතරයි තුනේ සතර මහා ධාතුන්ගේ ඇත්ත ඇති ඇති පවතින ස්වභාවය විතරයි තුනේ අනිත්‍ය බව අපරිණිත බව විතරයි ඉතුරුයි. ඒ නිසා හැම වෙලාවෙම තමන් දත යුතුයි මේ රාග දේශ මොහ කියන කාරණාතික හේතුයි කියන එක. රාග දේශ මොහ කියන කාරණාතික තමන්ගේ මනසේ තියෙන්නේ කියන කාරණාව මේ විදිහ දුරු කරන්නට ඕනේ කියන කාරණාව. එතකොට මේ රාග දේශ මොහ කියන ධර්මතා දුරු කළාම උපදින පිහිටන මට්ටම තමයි අලෝභ අද්වේෂ අමෝහ කියන මානසික මට්ටම ඒ අලෝභ හේතුයෙන් අද්වේෂ හේතුයෙන් අමෝහ හේතුයෙන් මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් ස්පර්ශ කරන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ සමන්ව රකින්නේ නැහැ. තමයි ස්පර්ශ ආයතන හයේ රකින්නේ. අපි අර එදා ගිය පරියායේදී මේක තේරෙන්නේ නැත්තම් අපි කතා කරන පුතුවක් හරි වළුවල නැහැ. ඒ විදිහටම යම්කි වඩු මහත්තේ ඉස්තෙල්ලාම තමන්ගේ මනසේ චිත්තජ රූපයක් හදාගන්නවා, පුදුවක් ඉතේ හදාගන්නවා. මෙන්න මේක හොඳට ගන්න ඉස්සරහට තේරෙන්නේ නැත්නම් වඩු මහත්තේ මොකද කරන්නේ? ඉස්තෙල්ලාම තමන්ගේ හිතේ නිමිත්තක් හදාගන්න, චිත්තජ රූපයක් උපදවා ගන්න, උපදවාගෙන ඒකට නම් කරනවා පුතුව කියලා. දැන් පුතුවක් හදන්න ඕන. දැන් බාහිර භෞතික ලෝකේ එහෙම දෙයක් නිර්මාණය වෙලා නැහැ කියනකොට, එතකොට එයා හිතේම සැලසුම් කරනවා මං හදන පුතුවට ඇන්ද මෙන්න මේ විදිහට ලියදලක් දාලා මෙන්න මේ විදිහට සිංහවුණක් දාලා හදනවා. ඉතින් පුතුගේ කකුල් වලට මෙන්න මේ වගේ හැඩතලයකුත් දානවා. හේතු වෙන ඇන්දට මේ වගේ රටාවකුත් හදනවා කියලා හිතේ හොඳට ඉතල සැලසුම් කරලා නිමිත්තක් හදාගන්නවා. ඔන්න ඔය නිමිත්ත මත්තමට තමයි ලෝභ ද්වේෂ මෝහ කියලා දායකටකින් කිව්වේ. දැන් මේ හදාගත්ත කර්ම නිමිත්තට හිතේ හදාගත්ත නිමිත්තට නම් කළා පුදුව කියලා. දැන් මොන පුදුව නැත්තම් මානසික රූපයක් හදාගත්ත ඉතරදලා ඔය රූපෙත් එක්ක තමයි ලෝක දේශමෝහ ගතික ඔක්කොම තියෙන්නේ. දැන් මේ රූපය හදාගන්න තියෙන ඕනකමට, ඒ කියන්නේ මේක එක්ක තියෙන ලෝභ දේශ මොහයන්ගේ ක්‍රියාකාරීත්වයක් පරි. මෙයා මොකද කරන්නේ? කියතත් අඳු මිටි ටිකක් අරගෙන කැලේ යනවා. දැන් ওই හිතේ තියෙන හැලේ කොල්ලක් නිර්මාණය කරලා නැහැ නතර මාර්ගය තියා. කියතත් අඳු මිටි ටිකක් අරගෙන කැලේට යනවා. කැලේ ගිහිල්ලා ගහක් කවනවා. දැන් ගහක් ගන්න, ගහ කියන්නේ පතරි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව සතර මහා ධාතු යුක්ත ධර්මයි. පොළවේ පතරික භාවය නැත්තම් පස් නැතුව ගහක් හැදෙනවද? දිය නැතුව ගහක් හැදෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය නැත්තම් හැදෙන්නේ නැහැ. අවශ්‍ය විදිහට වාතය නැත්තම් හැදෙන්නේ නැහැ. එතකොට මේ ඕජා කාර්යයේ උරා ගන්නවා කියලා කියන්නේ පොළවේ සතර මහා ධාතුන්ගේ ඕජා ගුණය තමයි මේ ධාතක උරා ගන්න හැදෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුන් යුක්ත රූපයක් තමයි ගහ කියලා කියන්නේ. දැන් මේ වරු මාත්‍ය හිතේ හදාගත්ත කුකුවකුල් කුකු සැලක්මකුල් ඇතුව ඒක හදාගන්න තියෙන ඕනකමක් නිසා, ඒ කියන්නේ රාග දේස මොහ කියන තුන් ටිකම ඕකේ තියෙනවා. එතකොට ඔය ටික නිසා කියත් අඳුමිටි ටික ගෙනහිල්ලා ගහ කපලා කෑලි කෑලි වලට ඉරලා හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩේ එන කම්ම අවකාශ දාසේ රාජක. දැන් එයා පුතුවක් හදනවා නෙමෙයි, මේ සතර මහා ධාතු අවකාශ ධාතු තුන රාජ කරනවා. දැන් ගහ කියන එකේ තියෙන ප්‍රතිගාමෝ තේජෝ වායු සතර මහා ධාතු කියන්නේ සතර මහා ධාතුව හිතේ තියෙන හැඩේ බලන අවකාශ ධාතුවේ හිතේ තියෙන හැඩේට තියෙන කොතන බහරි දරදුම ආපෝ එක මතනවා. දැන් දරදී කියන්නේ මෙයා නිම්මක් තියෙනක, මොකද අර හිතේ තියෙන රූප කතාන්ත බලන තමයි මේ ගල්පල තමයි හදන්නේ. ඔන්න හිතේ තියෙන කතාන්තර හරියටම හදලා ඉවර කරනකොට දැන් හිතේ තියෙන පුතුව සතර මහා ධාතුවේ නිර්මාණය කරලා ඉවර වෙනකොටම මොකද වෙන්නේ? නිර්මාණයේ විදිහ සතර මහා ධාතු රූපයේ බලාගෙන හදන් දුකාරයේ විදිහ ගැටිටික මම කොහොමද තියෙනවා? යෙදේ. එතකොට දැන් මනසේ තියෙන කර්ම කෙලෙස් ගැටිටික නිසා මේ සතර මහා ධාතු රූපය හදලා සතර මහා අඳුරු කරන මහා ධාතු රූපය නිසා ඒ මනසේ තියෙන කෙලෙස් කර්ම ගැටිටික ආවම මාතේ දැන් සිතේ තියෙන ගතියක හදපු රූපය බලාගෙන රූපය හදන්න උදව් වෙච්ච ගතියක මානසිකය දුනා කියන එක හොදාගෙනකොට ලෝකය දකින්න මොකද මෙන්න මේ සතර මහා ධාතු රූපය පුතුවයි කියලා. අවකාශ ධාතුයේ රාතිලා තියෙන සතර මහා ධාතු කැලේ ටික වෙනස් වෙන ගාන විපරිණාම වෙන ගානේ අදනවා වැළපෙනවා දුක් කරනවා දුක් කරනවා. මොකක් නිසාද? පුතුවකට ආපතනවා. පුතුවකට දැනෙනවා. දැන් පුතුවයි කියන දැක්ම තියෙනවා. නමුත් හොඳට බලන්ද මනසේ තිබුණු පුතුව කියන ගතිතික නිසා රාජිකිත් සතර මහා ධාතුවත් ඒ සතර මහා ධාතු රූපේ බලාගෙන මනසේ ලැබිච්ච ගතිතික තමයි පුතුව. එතකොට අපි මේ ඇත්ත නොදකින තා පුතුවක් එක්ක සැප දුක් විඳින්නට නතර කරන්නේ මේ මුළු ලෝකයක්ම සතර මහා ධාතුවේ පුතු වලින් සතුට වෙනව දුක් වෙනව. ඔය විදිහේ තමයි මේ සතර මහා ධාතුවේ අපි අම්මා තාත්තා දුව පුතා දකින්නේ කනබර ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුවේ මේ ලෝකයට දේවල් කාරණා ලැබෙන්නේ අම්මා තාත්තා දුව පුතා නැදේ සතර මහා ධාතුවේ ඉන්නේ සතර මහා ධාතුවේ තමන්ව දකින්නේ මෙන්න මේ වැරද්ද නිසා. ඔය වැරද්ද ලියාගත්ත නැතුව ඔය වැරද්ද ලියා ගන්න දරුව අනන්ත අපරිමාණ සංසාරයක අපි දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ වැරද්ද ඔගොල්ලන්ට බණ අහන්න හම්බවෙන්නේ බුදුහාමුදුරන්ගේ බණව කවදාකවත් බණ නෙමෙයි. ඕගොල්ලන්ට වෙලා තියෙන දේ අහගන්න තවදැත්තකින් දරුව සාර්ථකයි කාණ්ඩ කියනවා. තමන්ට වෙලා තියෙන දේ මෙන්න මේකයි කියලා කවුරුහරි දෙන්නතම නම් මේක මට දෙන්නගන්න පිළිගන්න පුළුවන්. දැන් මම මෙහෙම කිව්වොත් වඩුව කිසිම වෙලාවක පුතුවක් හැදුවේ නැහැ. එයාට පුතුවකින් දුක එන හැටි හා පුතුවකින් දුක් විඳින හැටි හා පුතුවකින් දුක් විඳින දුක හැදෙන හැටි හා එයාගේ පුතුවකින් දුක් විඳින දුක නැති වෙන හැටි මම මේ කියන්නේ. හැම වෙලාවෙම හිතේ චිත්තජ රූපයක් නිමිත්ත හදාගෙන නිමිත්තට පුතුව කියලා පිළිපත් කරලා ඒකට සතර මහා ධාතුව ඒ ගතිය සතර මහා ධාතුව රාසු කළ රාසු විච්ච සතර මහා ධාතුව ආපහු මනසේ එදෙනවා. මේ සිද්ධිය නොදන්නාකම නිසා එයාට අර සතර මහා ධාතු රූපයේ පුතුව කියලා නිර්මාණය වුණා. එයාට අන්න එයාද දුක් වූ රූපස්කන්ධේ උපන්න රූප උපාදානස්කන්ධේ උපන්න පුතුව උපාදානය පිහිට වූ උපාදානය ගන්නා ලද රූපස්කන්ධේ එදෙනවා. පුතුව කැඩිච්ච නිසා පුතුව දිවිච්ච නිසා පුතුව හොරු දක්ෂ නිසා පුතුවක් නිසා විඳින දුක්ඛිත යන්නේ. දුකට හේතුව මොකද්ද? මේ පංච ධම්මවලින් දන්නේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තටයි පුතුව කියලා දැන්නේ. මේ ඉතිේ තියෙන නිමිත්ත දිහා බලාගෙන සතර මහා ධාතු අවකාශ ධාතු තුන රාශි කළා. ඒ රාජ්‍ය වෙච්ච සතර මහා ධාතු දකින්කොට ඒක හදන් උද වෙච්ච ගතිතික මාතුල හේතුව නේද කියලා ඇත්ත ඇති ඇති නොදන්නා තමයි. නොදන්නා කම නිසා හේතු වෙන මේ කර්ම කිලස් කියන ගතිතිකම මේ දුකට හේතුව කියලා. මේ දුක්ඛිත පුතුව දුක යන නැති වෙනවා නැති වෙන්නේ කොහොමද? මේ අවිද්‍යා කර්ම සංඝා කියන පුදුව හිතේ පුදුව කියන හිතේ නිහිත නිසා සතර මහා ධාතු අවකාශ ධාතු තුන රාශී වුණා. රාශීක සතර මහා ධාතු දකින්නකොට මේ gati ටික මගේ මනසේ ඉදිරියව නේද කියලා දැක්කහන එයාට බාහිර පුදුවකින් බාහිර සතර මහා ධාතුවේ පුදුවක් නිසා විඳින දුකෙම හිතේ. හැබැයි ඇඟේ හැපුණොත් සැප දුක් ලැබේ. ඒ පුදුවක් ඇඟේ හැපීම නිසා දුක් විඳින සැප විඳින එක ගන්නනේ. ධාතු මාත්‍ර ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙච්ච නිසා මේ සැප විඳිනවා කියන දුක වෙනවා කියන දැනුමදී ඒක තමයි ලෝක දෙන්න නිබ්බාන කියලා කියන්නේ. ඒ වගේ එතකොට එයාට තේනවා මෞන දුකට අඳපු කඳු සතරමහා සාගරේ ජලයට වැඩි වියාපන දුකට අඳපු කඳු සතරමහා සාගරේ ජලයට වැඩි කියලා දෙන්නලා මහනි පටිච්චසමුප්පාදයේ ගන්නා සුතව ධාරී සාගරේ කියන කෙනෙකුට මේ වචන පිළිගන්නේ නැහැ කියලා කිව්වා. මේ ලෝකෙ ඉඳලා තියෙන මොකක්ද කියන කියාද කියනවා. දැන් අර වඩුව පුටුවක් හිතේ හදාගත්ත වගේ දැන් ඕගොල්ලන්ට මෙතනින්ද තේරුම් කරන්න පුළුවන් gedar ගෙදර දිනකල්ලා මේ ගෙදර කියන හැඟීම ඇති කරගෙන ගෙදර බලන්න ඕන කැමැත්ත ඔය තියෙන gati ටික තියෙනවා. ගෙදර බලන්න යනවා කියලා හිතාගෙන යනකොට වෙන්නේ අර වඩුවල දක්කපල අවකාශ ධාතු සතර මහා ධාතු රාශි කළා වගේ තමන් හිතාගෙන හැදේට අවකාශ ධාතු තුන සතර මහා ධාතු රාශි කළා තියෙන රූප කිටි හම්බවතාවක් යන ඒ රූපුන් මේ කර්මයේ විපාක කියලා කියන්නේ මේ හිතේ තියෙන හැඩයක සමානව අවකාශ ධාතු තුන රාශියක සතර මහා ධාතු මිටි හම්බ වෙනවා. හම්බ වෙනකොට වර්ගවාර රූපේ හැදුවා වගේ මේ දැන් ගෙදර තියෙන ගතිතිකම පෙන්නකොට යේදෙනවා. නමුත් මේක නොදන්නා සම නිසා ඔබුරු සතර මහා ධාතුයේ ගියලා ගේ හොරු කරමු ගේ පිටුනු ගේ නැතිවුණු ගේ නාතුයි මොනිටා ඔගොලු දුක් වෙනවා. ගේ හොඳට ලස්සන කරලා ගේ සරසලා ගේ පිළිසුදු කරලා ඔගොලු සතුටු වෙනවා. ඒකයි ගේකින් ගේකින් සතුටු වෙනසා ගෙදරකින් දුක් වෙනසා ඔගොලු ගෙදරින් සතුටු වෙනවා ලෝභය ගෙදරකින් දුක් වෙනවා ද්වේෂය ගෙදර තියෙන කොමෝහය. අන්තිමට මේ ලෝභ දේශ මොහ හිතේ තියෙන ගතිතික භවතික නිසා උපදින සතර මහා ධාතු ඇති කරගන්න. ඊට පස්සේ ඔය විදියටමයි වඩු මහත්ය ඉස්සෙල්ලාම හිතේ පුටුවක් හැදුවා වගේ තමයි දැන් ඕගොල්ලන්ට මෙතන දරුවා කෙනෙක් දී කරගන්න පුළුවන්. තාම නිර්මාණය වෙලාවක් නැහැ. කැලේ ගස්තික ඉඳලා තියෙන්නේ වඩු මහත්යගේ අපේ අඳු මිති නියන්තික විතරයි තියෙන්නේ. හිතේ එහෙම කැලේ ගස්තික තියෙද්දී අපේ අඳු මිති ටික තියෙද්දී හිතේ හැදෙන දැන් කලම පුටුවක්. ඒ කියන්නේ නිමිත්තක් කියනවා අවිද්‍යාවත් එක්ක නැටගත්ත චිත්තවි රූපය. නිමිත්ත. ඒක ඉස්සෙල්ලාම අවිද්‍යා සංකාරකෙ ඉස්සෙල්ලා නිමිත්ත නම් කරන්නේ ධාතුනේ නිර්මාණය වෙලා නැහැ. එතකොට හිතේ තියෙන නිමිත්තටයි නම් කළේ පුදුව කියලා ඒකටයි නොයෙක් නොයෙක් විදිහේ විතර්කයන්ගෙන් මේ නිමිත්ත දරදුයි. ඒකයි රූපං රූපස්සං සංගතං අභිදං කරොති इति සංකාරෝ. රූපේ හැදීම පිළිද රූපයක් හිතේ හදා හිතේ පිළිගැනලා සකස් කරගත්ත එකද සංකාර කියලා කියන්නේ. රූපත් රූපස්සාරය. රූපේ පිළිද රූපයක් පිළිගැනලා සකස් කරගන්නවා. ඔය සංකාර. සංකාරයෙන් මෙන්න. ඊට පස්සේ හිතේ තියෙන හැදේට අඳුරුකී ගස්කොළන් තියෙන තැනක හිතේ තියෙන හැදේට අලුතෙන් නිර්මාණය කළේ පුතුව. ඒ වගේ. ඕගොල්ලෝ නොදන්නවා වුණාට දැන් අම්මා කියලා ඔගොලු සිහි කරන කොට සහතුව තුල ඔගොල්ලන්ට මේ විදිහට රූපයක් නිර්මාණය වෙලා නැහැ. ඔහොම දෙන්න පුළුවන් ඔය විදිහේ රූපයක් හදන්න පුළුවන් සහතුව විතරයි තියෙන්නේ. අර හිතේ වරුවගේ හිතේ තියෙන හැඩේ හදලා දෙන්න පුළුවන් රූපයක් හදලා දෙන්න පුළුවන් සතර මහා ධාතු විතරයි තියෙන්නේ. කාර්යය ඒ වගේ මෙතන අම්මා කියලා ඔයගොල්ලෝ හිතනකොට ඒ චිත්තජ රූපයේ අම්මා කියන ආදරේ දිනියද කියන මේ චිත්ත ඔක්කොම අවිද්‍යාපත්‍ය සංකාර නිර්මාණය ඇති කරගන්න ධර්මතාවය. බලන්න යනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ටිකෙන් ටික ප්‍රබස්තරේ නැහැ ආදාර ගන්නවා රූප ආදාර ගන්නවා. ඒ කියන්නේ සතර මහා ධාතුව අවකාශ ධාතු තුන රතන් සතර මහා ධාතු රාශියක එක එක හැදෙන්නේ. ඉපදු හැදයක් ගාව විතර යන්නේ. එතකොට ඇහෙන් වර්ණ රටාවක් හදලා අවස්ථාවක් තමයි සමත් මේ හැද ගන්න දෙන්නා. ඒ වර්ණ රූපියෝ කියන එකක් නෙමෙයි. ඕගොල්ලෝ සිංහතුන් තමන්ගේ මූණ දැන්නේ ඉඳලා සිහි කරගත්තොත් මේක තමයි කර්ම නිමිත්ත. මූණ බලන්න යන්න ඕන කියන ඕනකමත් ඇති වෙන අවිද්‍යාව කර්ම තණ්හා. හැබැයි මූණ බලන්න තමන්ගේ රූපයක් නිර්මාණය කරන්න නිර්මාණය කරන ධාතු විතරයි තියෙන්නේ. ඊට පස්සේ කන්නාලිය ගාවට ගියාම මේ ටිකට විභාග්‍ය රූපයක් හදාගන්න ඕනේ. මේ හිතේ තියෙන කාරණා ටිකට ධාතු හදාගන්න. කන්නාලිය රූපයක් ඉවරව හදාගන්න වාර්ත කතා. හදාගන්නේ ඒක තමයි ඔයගොල්ලෝ පරිහරණය කරන්නේ. ඒ වර්ණ සටහන දකිනකොටම මේ මම කියන ගති ටික ආපහු එදෙන. ඒ විදිහටයි අම්මා කියලා අපි හිතාගෙන යනකොටම අවස්ථාවට ඇහැරුණු චක්කුඥානය කියන මේ ප්‍රබෝධික හැදෙන වර්ණ සටහනක් එනවා. ඒක දකිනකොටම අම්මා කියන මේ ගති ටික අපේ මනසේ එදෙන. දැනට රූපයේ ඇතිවෙනක් කර කියන එක දැකගෙන තමයි පවතින රූපී අනාත්මක භාවය දැකන්න මොකිටද? ඒ කියන්නේ අම්මා කියන අදහස මම සිහි කරනකොට සිහි කරන්න පුළුවන් වෙනකොට වෙනද වගේ බාහිර අම්මක් අම්මව දීවුණා ඉන්න අම්මා ගැන සිහි කර ඉන්නවා කියලා බාහිරට යන්නට හොඳද? මේ තමයි මගේ ඉතිරි තියෙන කර්මණ නිමිත්ත කියන එක. රාගදී සමෝහණයද කියන කාරණාව සිහිපත් කරගන්න. අම්ම බලන්න කියලා ගියොත් වෙන්නේ කර්මන ආහාරයෙන් හැදුණු කෙස්ලොන් කියන ධර්මස්ථානයේ විසු කුණු පොලක් ටිකක් තියෙන රූපය ඇතුළේ විදිහට එයි. එතකොට තමයි මේ ගතිවි කරාපෝ තීගෙනව නේද කියලා තමයි බලන්නේ. ඔය විදිහ නොදන්නා ක්‍රම නිසා නේද සතර මහා ධාතුවේ මට අම්ම කියන්නේ. සතර මහා ධාතුවේ විපර්යාම වෙනකොට බවවල දුකින් තුනේ මේ අවිද්‍යාව නිසා නේද කියන කාරණාව තමයි මොකද තීරණය කරන්නේ. තව පැත්තකින් සමස්ත හොඳට සර්වානුකූලව හිතන්න පුළුවන්. මන්ද අම්මා කියලා හිතේ මෙහෙම ගති ටිකක් නිහිතක් තියෙනවා. ඒකයි සතර මහා ධාතුව තුළ රාජිකේ ඉක්තු ප්‍රත්‍ය රාජිකේ රූපයක් වූ ඇතුළේ දාව අපිකම් පත්‍ර කඩදාසිය කොහොම වීඩියෝ පටේ කොහොම ඔය හැදී දැක්කොත් ඒ අම්මා කියන අදහස එන්නේ. එහෙන මේකෙන් තේරෙනවා මේ රූපය දකින්න කලින් මගේ මනසේ තිබුණ නිම්මක් කියනවා නම් රූප හම්බ වෙන වෙලාවට සතර මහා ධාතු සහ උපාදාය රූප තියෙන්නේ. ඒ රූප හම්බ වෙන වෙලාවට ඒ නිමිත්ත මගේ මනසේ ආපහු යෙදෙනවා නේද කියන එක තවන්ට හොඳට තහවුරු කරගන්න පුළුවන්. ඒකයි සතර පරිදාසියක් වීඩියෝ මතයක් වතුරක ඡායාවක් දැක්කම මට මේ හැඟීමේනවා. එතකොට තමන් මේ ශරීරයේ තමන්ුණේ කොහොමද කියන එකත් තමන්ට තේරෙනවා. හැමෝටම හිත ඇතුලේ භාවිතය කරගන්න පුළුවන් නම් මේ මම කියලා හිතාගෙන හැකීම දක්වන එයා අවිද්‍යාව සංකාරික. අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිසා කියන එක දකින්න. මේක දැන් මේ මම කියන හැඟීමත් එක්ක දෙහෙට ආගමේ කැමැත්ත කියන දකින්න තියෙන කියලා දකින්න. ඇත්තටම බලනකොට ඇතිවිදිනුට මහබූර්තයන් නිසා බෞද්ධනේ රූපය හම්බ කරගොතම අර මම කියන ගතිට ආපහු ගියේ මම තියෙදිලා. ඇහත් රූපය චක්කුඥානය කියලා ටිකට දෙනෙනවට දෙනෙන දෙයට පෙරපසු මනස මම කියන හැඟීම යෙදිලා ඉඳා කෙනෙකුගේ උපදවන්න කලින් මම කියන නිමිත්ත මන දෙවිලා ඒ නිසා කෙනෙකුගේ කෙනෙක් බව හදාගත්ත වෙනකොට මම කියන නිමිත්ත මන තේරුණාම අපිට තේරෙන්නේ හැටියට කෙනෙකුගේ කෙනෙකු රූපේ මොකක්ද. නමුත් මෙන්නේ විද්‍යාව දොරවත්තාම එයාට පුළුවන් කෙනෙකුගේ රාග දෙක මොහ මනසේ ඇතිවෙන්නේ මෙන්න මෙහෙමයි නේද? ඒ රාග දේස මොහ තේරුම් ගන්න නැතුව ඒක ඉස්පර්ශායත භාවයේත් ඒ රාග දේස මොහයන් ඉස්පර්ශායත භාවය උපද්දලා උපද්දුරු ඉස්පර්ශායත භාවයන් සා නැවත මනසේ රාග දේස මොහ අවසින් එකට තමයි ලෝකෙ කියලා කියන්නේ. මෙතන තමයි ජාති ජරා මරණ දුක් වර්ග දුක් දෝමන දුපායත කියලා කිව්ව දුක්ඛ සත්‍යයේදී ඔය දුකෙන් නම් තමයි දුක්ඛ සමුදය සත්‍යයේදී දුක විදින සිද්ධිය තුළම දුක ඇති වෙන රටාව තියෙනවා. ඒ සිද්ධිය ලැබීමමයි නිරෝධයදී දුකෙන් වෙන් කරන්න බැහැ සමුදය, සමුදයෙන් වෙන් කරන්න බැහැ නිරෝධය. එකද රෝධිය. එතකොට ඔන්න ඔය ටික කෙනෙක් කියලා දුන්නොත් ඕගලන්ට බහ අහන්න හම්බුන කාලෙන් හරි තමන්ටම සමාව දකින විදියට. එතකොට ඕගොල්ලෝ මේක මට පිළිගන්න පුළුවන්. ඔන්න ඔය පිළිගන්න පුළුවන් මට්ටමට අහන දේ තමාවෙන් දකින මට්ටමට එනකොට ඕගලන්ට අදාළ වෙනවා අර කාලාකෝ පිළිතුරු කාරණා ගාය. එතකොට ඕගොල්ලෝ පිළිගන්න දෙන්නේ බුදුහාමුදුරු කිව්වටවත් ඉතකේ දිනනවටවත් මෙහෙම වෙන්නේ කියලා වස්නේ තමන්ට දුක ආපු හැටි තමන් දුක් විඳින හැටි දුක ආපු හැටි දුක නෙවෙයි කියන්නේ. එතකොට තමන් කියෙවිලාම දන්නේ දැකලා විතර තමයි ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ. එතකොට භාවනාවක් වුණා ධර්මයක් වුණා කවුරුහරි හාමුදුරුවමක් නම් කියන්නේ හාමුදුරුවමගේ එකක් ඒක ගන්න කියන ඕගලන්ට කියන්නේ අනුගාර්ථනයක් ගන්න. හරිද වැරදිද මේ කියන දේශනාව කරනදී හරිද වැරදිද කියලා බලා ගන්න තියෙන හොඳම මෙන්න තමයි මොකක්ද? තමයි. මේක ශාස්ත්‍රය කියන වගේ දෙයක් කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ උඹලට දුක ආවේ නැහැමයි කියලා. දුක නැති වෙනවා නැති වෙන්නේ මෙන්න මේ විදිහටමයි. කියන කාරණාව කියලා තියෙන්නේ ඒක තමයි තියෙන්නේ තමන් බලන්න ඇත්තද බොරුද කියලා. ඇත්තයි කියලා තේරෙනවා නම් මට මේක පිළිගන්න පුළුවන්. සෝත්තු බුද්ධදම්ම මේක බුද්ධ ජන්මාංශේ මහා බුදු දේශනා කළා නම් හරියටම දේශනා කළා තියෙනවා. මගේ ජීවිතේ මට වෙලා තියෙන මගේ කතාව හරියටම කියලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මෙතන ඉඳන් ආවම සාස්ත්‍රකාරයෙක් ගාවට ගියාම සාස්ත්‍රකාරයා ගෙදර විස්තර කියලා කිව්වොත් තේරෙනවා නේද? හරියටම කියලා තියෙන සාස්ත්‍රය හරියටම කිව්වා කියලා කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඕගොල්ලන් ජීවිතේ දුක ආපු හැටි සහ දුක නැති වෙන හැටි සාස්ත්‍රය කියන්නේ. බලන්න මේ සාස්ත්‍රයේ හැටි දැන්නේ දෙන්නේ. අන්න එහෙම කියනවනේ මේ ධර්මයේ පිළිගන්න පුළුවන්. ඒ දේශනාව පිළිගන්න පුළුවන්. ඒ දුක් නැති කිරීම සඳහා යමක් කටයුතුයි කියලා බලන්න මේක පිළිගන්න පුළුවන්. අන්න ඒ විදිහටයි සත්‍ය ගමිතී මනසකින් කටයුතු කළ යුත්තේ කියන එක කාලම මොකද නගත් මත ඒක කියන්න දෙන්නේ. මොකද අනිත් අනිත් දර්ශන ආගම් පැත්තකින් තේරෙවර අපි අද බුදු දහමේ කියලා එකක් මත ඉඳ පස්සේ කටයුතු කරනවා. එක 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 අදහස් එක එක ක්‍රම කියනවා. අපි එක එක අදහස් එක එක ක්‍රම අහනවා. පස්සේ කෝපද හරි කියලා. ඕගොල්ලන්ට කොයි කෙනා තියෙන දේද හරි කවුද කියන දේ හරි කියන කාරණාව තීරණය කරන්න තමයි තමයි. ඒකයි බුදුදහම පෙන්නන්නේ සමාතුලින් දැක්ව යුතුයි කියන. නේද? සමාතුලින් දැක්ව යුතුයි කියලා කියන්නේ සාස්ත්‍රයක් වගේ නම් තමන්ට දුක ආපු හැටි දුක නැති වෙන හැටි කියන්නේ වචනයක් ගන්න කියලා කාරණාව තේරෙන්න ඕනේ. අන්තිමට බණ අහනකොට තේරෙන්න ඕනේ කෙනාට මේ කියන්නේ මට නෙමෙයි මේ කියන්නේ මං ගැන හැමෝටම එක්කෙනාටම මං කියලා තියෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක ඇති වෙනවා නැති වෙන එක කියලා දෙන්නේ පංච උපාදාන ස්කන්ධයකටයි බාර කියලා තියෙනවා. සාහස් වෙදකට බාර කියලා නැහැ. පංච උපාදාන ස්කන්ධ දුකට විතරයි දුක ඇති වෙනවා නැති වෙන හැටි විතරයි කියලා තියෙනවා. ඒකෙන් කෙනා කෙනාට විතරයි බාර කියලා තියෙනවා. එක්කෙනෙකුට මේ දේවල් තියෙනවා. ඔගලන්ට මව් මල දුක එන්නේ කොහොමද? පියා මල දුක එන්නේ කොහොමද? සහෝදරයා මල දුක එන්නේ කොහොමද? සහෝදරිය මල දුක එන්නේ කොහොමද? ජීවල් දුරන නැති වෙච්ච දුක එන්නේ කොහොමද? පුතු බඩු මුතු කැඩිච්ච දුක එන්නේ කොහොමද? රන්ත්‍රදී මුතු වලින් නැති වෙච්ච දුක එන්නේ කොහොමද කියන එක තමයි ඔය කියන්නේ. එතකොට ඒ දුකත් වෙනලා දුකට හේතු ටිකක් වෙනලා මේ හේතු ටික නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා කියනවා ඒක සම්මාදිට්ඨිය. ඇත්ත ඇහිදී දකින්න විතරමයි තියෙන්නේ. සම්මාදිට්ඨිය කියලා තව යමක් නිර්මාණය කරන්න කියනවා නෙමෙයි. ඌදී ඌ විදිහට දකින්න දෙකට ඌදීට තව යමක් විකෘති කරලා දකින්න කියන එක නෙමෙයි. ඌකේ කඩලා කඩලා බිඳලා බලලා ඉවරලා ඇත්ත බලනවා නම් බලන් යනවා නම් අපි තව යමක් ඌකෙට තියෙන දෙයක යමක් තව අපි මනෝමය නිර්මාණය කරලා කරන්නේ. එහෙමද නේ? අපිට තියෙන්නේ මොකද්ද? ඇල් ඉදිරිපිට තාර දික්කියේ තියෙන චිත්‍රය. එතකොට ওই චිත්‍රගාවට යන්න ඉස්සෙල්ලත් මට හැඟීමක් තිබුණා මේ මගේ අම්මා අම්මගේ හැඩරුව මෙහෙමයි අම්මගේ නම මෙහෙමයි වාසනාව මෙහෙමයි කියන අදහසක් මගේ මනසේ තිබුණා. ඒ අම්මා බලන් යන්න ඕනේ කියන අදහසින් අම්මගේ බුක බලන් යන්න ඕනේ කියන අදහසින් තමයි චිත්‍රගාවට ගියේ. ඇතිදිරිවිද දානාවේ මහා භූතයන්ගේ වර්ණ දාතන චිත්‍රය දකිනකොටම ඒ චිත්‍රගවල යන්න ඉස්සෙල්ල කලින්ම හිතපුණු ගතිතිකම චිත්‍රය දකිනකොටම ආපහු නිහ වෙනවා. එතකොට මගේ මනසේ දෙපැත්තක පෙනෙන දේ සමගාම පෙනෙන දේට ඉස්සර බලා පෙනෙන දේ පස්සෙත් මගේ මනසේ තියෙන ස්වභාවය නොහඳුනන කම නිසා මනසේ ගතිතිකෙන් ගතිනිකට මම රැවටෙනවා රූපය අම්මගේ කියලා. එතකොට නුවණක් තියෙන දෙනාට පැත්තකට විහිල්ල දරුවගෙන දෙවල් ගැන හිත හිත ඉන්න බෑ, හිතන්න බෑ. මොකද මම මෙහෙම හිතන හිතු හිතනකොට හිතන බවක් තියෙන්නේ මගේ මනසේ. මගේ මනසේ උපන්න චිත්තජ රූපයක්, ස්පර්ශපත්යෙන් උපන්න දෙයක්. මේ තියෙන දේ බලන්න හෝ තියෙන කෙනා බලන්න කියලා ගියාම වෙන්නේ අවකාශ ධාතුවේ අවකාශන රාශියලා තියෙන සතර මහා ධාතු රූපයේ ස්පර්ශ ආයතන හයේ ඉන්ද්‍රියෙට එයි. එනකොට මේ ගතිතික ආපව මනසේ එනවා කියලා මේ ඉඳගෙන එයා දකින්නේ අනාත්මෝ ශුන්‍යතාවේ යුක්ත ආයතන ටිකත් ආයතන දකින්න මේ ගතිය මනසේ එනවා කියලා කියන ඇත්තත් එක දකින්නේ. මේ ගතියෙන් හිත හිත දුක් වෙන්න පුළුවන් කෙනෙක් එහෙ ඉන්නවා දකින්නේ නැහැ. මේ ගතියෙන් හිත හිත දුක් විඳින පුළුවන් ද්‍රව්‍යයක් බාහිර දකින්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේම දකින්නේ ශුන්‍යතාවය. ස්පර්ශ ආයතන හයේ දකින්නේ අනිත්‍ය ස්වභාවය. මේ ස්පර්ශ ආයතනයේ හයේ ප්‍රාර්ථනා කරන කිසිවක් දකින්නේ නැහැ. එයා සිල් සංස්කාරයෙන් යන්නේ දකින්නේ සිල් සංස්කාරයෙන් දුක් බව රකින්න. මොකද සිල් සංස්කාරයෙන් යන්නේ සිල් සංස්කාරයෙන් දුක. ධාතු උපදවා ගන්න උපකාරී වෙච්ච ගෙවල් දුවල් අම්මා තාත්තා දුව පුතා ඉරහඳ දාස් පොළම් කියලා යම් තා නිමිති මනසේ තියෙනා මේ යම් සංස්කාර නිමිති ටිකක් නිසා ධාතු උපදවා ගන්නේ නම් අනේ ධාතු සකස් කරගන්න උපකාර වෙන මෙන්නේ අවිද්‍යාවෙන් හටගත්ත සංස්කාර නැති ටික තමයි සබ්බේ සංඛාර අනිත්‍යපි කියලා කියන්නේ. සබ්බේ සංඛාර දුක්ඛාපි කියලා කියන්නේ මේ සියලු සංස්කාර අනිත්‍යයෙන් සියලු සංස්කාරය දුක්ඛයි. හැබැයි සියලු ධර්මය අනාත්මයි කියනකොට මේ සංස්කාරය සංස්කාරවලින් උපදින ආයතන ටික ඔක්කොමයි ධර්මයි. නමුත් අනිත්‍යවද සංස්කාර උපාදවය දන්නා උපචිත්ත නිරුච්ඡන්ති දේශන උපසමෝ දුකෝ කියලා කියන්නේ මේ මානසික තියෙන ජීවන් දරවල් යනවා ඉඩකඩ නෙලුම් ගන්න උන්ට. ඒක මේ සංස්කාරයේ සම්පීඩීමයි තමයි. ඉතින් මේ ජීව සංස්කාර කියන වචනේ බාහිර භෞතික ස්පර්ශ ආයතන හයියෝ ඕවා සම්පීඩන ලකන්නේ අපි දැකලා තියෙනවා. එහෙම එකක් නැහැ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 උපද්දවන්ත හේතුවේ මනසේ දෙන නිමිති කියන්නේ. එතන පංච උපාදානස්කන්ධයේ උදේවැය තියෙන්නේ ඇත්තටම අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර කියන පරිසරය. නමුත් මොකද විතර කරන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටිකට. ඒකට හේතුවක් තියෙනවා. මම මෙහෙම විස්තර කරන්නේ පටිච්චසමුප්පාදේ බලන්න. පංච දෙනසක් නැහැ ඒක ගන්න ගැටලුවක් නැහැ. පංච උපාදානස්කන්ධයේ උදේ අවිද්‍ය තණ්හා කර්ම ආහාර කියන ධර්මික නිරෝධලක්ෂ නොදකින්ද ධර්මතා පරිම රූපී ඉපදිලා තියෙන්නේ. ඒකට මුල් වෙන්නේ මොකද? අවිද්‍යාවෙන් කර්මයෙන් උපදිනවා, තණ්හාවෙන් කර්මයෙන් උපදිනවා, කර්මයෙන් බලාගෙන ආහාරයේ ඉන්නේ කියන ධර්මතාවය එතන මතක් කරන්නේ. නමුත් ඒක ස්කන්ධික උපද්දන කොට උපද්දන පිළිවෙල තමයි පටිච්චසමුප්පාදයේ කියන්නේ. අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන බවයි. අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් හදාගෙන කර්ම නිමිත්තර්ථය නිකාන්තිෂණේ එනවා. තණ්හාවෙන් එනවා තණ්හාව උපාදාන දෙච්චෙනිතයි හොයාගෙන යනවා කියන එක දෙන්නේ. එතකොට මට මෙතෙන්දී මතක් කරන්න පුළුවන් තම තියෙන්නේ ආලම් වරුන්ට කිව්වා වගේ තමන් තුල දෙන්න ධර්මතාවය තමන් තුලින්ම දැකලා දැහැන්නට පස්වෙන්ද කිසිම වෙලාවක කිසිම හාමුදුරු කෙනෙකුගේ දේශනාවකින් සතුටෙන් දෙපා කියලා මම කියන්නේ. මේක මෙහෙම වෙන්න පුළුවන්. නැත්නම් මේ හාමුදුරුවන් උගන්වන ගුරුවරයෝ කියන සතුටෙන් දෙපා. බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න දෙපා කියලා කිව්වහම ඉතින් තව කෙනෙක් කියන කවර කතාවද නේ? ඒකෙන් කියන්නේ මොකද්ද? මොන අර්ථවත් ඒ කියන දේ තුලින් තමන්ගේ ජීවිතයේ දුකේන්නේ මෙහෙමයි, තමන්ගේ ජීවිතයේ දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා තමන්ව දැකලා තියෙනවා. ඒකෝ තමයි ධර්මයේ දැක්ක වෙන්නේ. එහෙම දැක්කොත් තමයි තමන් තමන්ව හදාගන්නේ. ඔගොල්ලෝ අනුන්ගේ දර්ශනයක් මොනතරම් තීක්ෂණව යෙදෙන තමාව තේරෙන්න කියලා බලන්න. බුදුහාමුදුරු දේශනා කළ අභිධර්මයේ ඔයගොල්ලෝ කොටස් දක්ෂ නෙයි. නමුත් අභිධර්මයේ දක්ෂ වෙච්ච පුද්ගලයා හොඳ දක්ෂයෙක් ඉන්නවා මෙතන. ඒ පුද්ගලයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. තව හොඳට යමක් ඉගෙනගත්ත කෙනෙක් නිර්මාණය වෙනවා. එහෙම වුණා. නමුත් අවශ්‍ය වෙන්නේ මේ දැනුමින් මේ ඉගෙනුමින් කෙනා පුද්ගලයා දුරු කරන රාග දේශ මොහොතු කරන්නේ. කෙනා පුද්ගලයා දක්ෂයේ පුද්ගලයා කියන තැනක කාම දේශ මොහයන්ගේ එකතුව කියන එක දකින්න. ඒකයි රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බානක්ඛය. රාග දේශ මොහ දුරුම ඕගොල්ලන්ට ඉතිරෙන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන 6 ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. රූපේ ධනගුණ ආහාරයෙන් හටගන්නවා. වේදනා සංඥා සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒ විඥාන නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නවා. ආහාර වශයෙන් හටගෙන ආහාර නිරුද්ධේ නිරුද්ධ වෙනවා. පෙරපසු මනස පුද්ගලයා වෙනුවට නුවන්. ආහාර වශයෙන් හටගෙන මේ ස්කන්ධික ආහාර නිරුද්ධේ නිරුද්ධ වෙනවා කියන නුවණක් ස්කන්ධික අධිකරණ. එච්චරයි. කාම ලෝකෙ මට්ටමේ සංයෝජනයක් නැහැ පෙරපසු මනසේ. රූප ලෝක මට්ටමේ සංයෝජනයක් නැහැ රාග දේශ මොහනේ පෙරපසු මනසේ. අරූප ලෝක මට්ටමේ සංයෝජනයක් රාග දේශ මොහනේ ඉස්පර්ශායතන හය සම්බන්ධව දරපත වාසි. ඌදී ඌ විදිහටම දන්නා වූ දක්නා වූ මොහොත කියන සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය යෙදිච්ච භූමිය හඳුනන අපරියපන්නය. ඉස්පර්ශායතන හය ආහාරයෙන් හටගෙන ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. ප්‍රත්‍යෙත හටගත් ස්කන්ධයේ ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවය ඌදී ඌ විදිහටම දන්නා නුවණක් නිසා ස්කන්ධික උපදින උපදී ස්කන්ධික නිසා ස්කන්ධයේ ඇතිවෙච්ච නැතිවෙච්ච ඇති ගන්න නෝනේ යෙදෙන. අද කෙලෙස් ටික නිසා ස්කන්ධ ටික උපද්දලා උපද්ද ස්කන්ධ ටික බලනකොට කෙලෙස් ටික හේතුනාම මම ඉන්නවා අම්මා තාත්තා මේ ස්පර්ශ ආයතන හරි අම්මා තාත්තා දුව පුතා හම්බ වෙනවා ඕගොල්ලන්ට. ස්පර්ශ ආයතන හරි ඇති වෙන හැටි කියන නුවණ නුවණින් ස්පර්ශ ආයතන හය එකතුවාම උපද්දුක ආයතන පිට බලාගෙන ආයතන ඉපදුනේ මෙහෙමයි කියන නෝන යෙදුනා. ඕගලන්ට සත්ත්ව පුද්ගල ආත්මිය කිසිවක් මේ ස්පර්ශ ආයතන හය හම්බ වෙන්නේ නැහැ. ආහාර පත්‍යෙන් හටගත් ස්කන්ධ ආහාර නිදේ නිරුද්ධ වෙනවා කියන නෝන ලබනවා. මේ නෝනට කියන අපේ අපන්නල් ස්කන්ධ දෙකේ කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධ නෝනින් පරිහරණය කරනවා කියන කොට කියන්නේ රාහතන් වහන්සේ. දැන් නම් කරන්නේ මම කියලා. නැත්තම් මිනිස්සේ මේ මත්තනේ නැත්තම් දෙවියෙක් නැත්තම් රාක්ෂේ. එතකොට හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හයට කියනවා විඤ්ඤාණ චර්යා කියලා. ස්පර්ශ ආයතන හය උපදවන්න පෙර ඇතිවන රාග දේශ මොහ සහ ඉපදුවට පස්සේ මනසේ ඇතිවන රාග දේශ මොහ. ඔය පටිච්චසමුප්පාදයේ අවිද්‍ය සංකාර කියලා විස්තර කරන දෙයක් තමයි උපදාන ලැබෙනවා. නමුත් අවිද්‍ය සංකාර කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය උපදන්න පෙර අවස්ථාව. ආපහු සංඛාව උපදන්න කියලා පෙන්නන්නේ ස්පර්ශ ආයතන හය ඉපදන අවස්ථාව. විපාක ස්පර්ශ ආයතන හයට දෙපැත්තෙන් පෙන්නන්නේ මනසේ කර්ම කෙලෙස් ගති ටික. ඔය කර්ම කෙලෙස් ගති ටික කියනවා අඥාන චර්යා කියලා. ස්පර්ශ ආයතන හය කියන විඥාන චර්යා කියලා. ස්පර්ශ ආයතන හය අරගෙන දෙපැත්තෙ නෝනේ ඉගෙන ගන්න ඥාන චර්යාවයි. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යාවයි. එතකොට මෙතනදී ඒ ඥාන චර්යාව කියන ප්‍රවේග ලෞකික ලෝකෝත්තර ප්‍රකාර ගන්න. අන්තිමට ලෝකෝත්තර මට්ටම කියලා කියන්නේ හැම වෙලාවෙම ලෝකෙ කියලා කියන්නේ. මනෝ විඥානයේ ඇතිවන gati tik මනෝ විඥානයේ ඇතිවන gati tik චක්කු තෝත දාන ජීව කාය මනසින් ස්පර්ශ ආයතන හයෙන් දකින්න කමතරී ලෝකෙ කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට මනසේ ඇතිවන කිසිම gatiක් ස්පර්ශ ආයතන හයෙන් නොදකින්න ස්පර්ශ ආයතන හයේ කිසිවක් මනෝ විඥානයේ නොදකින්න එයා ලෝකෙ මිදෙච්ච දෙන්නේ නැති කිසි ලෝකෙ උපාදී ලෝක විද්‍යාව උපාදාන උදේ ගන්නෙ. ඉතින් ඕගොල්ලෝ ඇහැ රූප චක්කු විඥානේ මහ කලායතනක සූත්‍රයේ පිළිගෙන දකින්න. උන්ට බලන්න මධ්‍යමිකායි මෙතනදී ඇහැ රූප චක්කු විඥානේ පිළිගෙන නොදන්නවොත් නොදක්නොත් දුක්ඛය කරත් අභෞයයි කියලා මම කියන්නේ කියලා බුදුජානකෝ දේශනා කරන මේ නිසා. ඒ කියන්නේ හිතේ තියෙන මේ gati tika කවදාවත් ඕගලන්ට ක්ෂය වෙන්නේ නැහැ. ස්පර්ශ ආයතන හයද ගැට ගන්න තා. මෙතන ඉඳලා ඕගලන්ට gedara ගෙනයි හිතන්නේ හිතන්නේ මම බාහිර gedara ගෙනයි කියලා හිතන්න පුළුවන් තා හිතන එක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ තේරෙනකොටම රූපය හම්බ වෙනකොටම මනස කියන්නේ මේ නැගිටින මේ gatitika කෙනෙන් දෙල අයිති කියලා හිතන තා. ආපහු පැත්තකට ගිහිල්ලා කෙනෙන් දෙේ හිතන මොඩකම නැති වෙන්නේ. පැත්තකට ගිහිල්ලා කෙනෙන් දෙේ කියනවා කියලා රැවටෙනවා. කෙනෙකුට සීගරු දෙේ කරනවා කියලා රැවටෙනවා. අධිවචන සම්පස්තිය උපකාරයි පටික සම්පස්තිය උපදවන්නේ පටික සම්පස්තිය උපකාරයි අධිවචන සම්පස්තිය උපකාරයි. දැන් ගෙදර කියලා ඕගොල්ලෝ මෙතෙන්ද සිහි කරන මන්ත්‍රපද කියන ආදිවචන සම්පත්තිය ඕක උපකාරය පටික සම්පත්තිය ඇති කරන්නේ. ඒ කියන්නේ චක්කු සම්පස්සාය තුන ඇති කරන උපකාරය. ඊට පස්සේ චක්කු සම්පස්සාය තුන කියන්නේ පටික සම්පත්තිය. ඒක උපකාරය ආදිවචන සම්පත්තිය ඇති කරන්න ආපහු ගෙදරගෙන හිත හිත ඉන්න මනස ඇති කරනවා. නාමකය උපකාරය රූපකය, රූපකය උපකාරය නාමකය. මේ නාමකය රූපකය රූපකය නාමකය දෙකේ මේ දෙපැත්තේ පැවැත්මට නාම රූප දෙකේ පැවැත්ම කියලා කියනවා ලෝභි කියලා කියනවා. මේ පොවනකින් උපන්න, දිරනවා, මැරෙනවා කියන කාරණාවට යනවා. මේක තමයි ලෝභි කියලා කියන්නේ. ඉතින් හේමතුන්ට මේ කියන කාරණාව තේරුණා නම් අපි වෙන පරියායකින් හවුලට කතා කරමු මම සාහන් පස්සේ එන්නම්. නමුත් මේ මුළු ජීවිත කාලෙම වියදම් කළා වැය කළා හරි මෙන්න මේ කාරණාව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අනන්ත සංසාරේ අපිට බැරි වුණේ මේක. බලමුකෝ මහා ගැඹුරු දෙයක් නෙමෙයි බුදුජානකගේ දේශනා කරන්නේ. ඇත්තටම ඕන කෙනෙකුට තර්ක විචාරක කළා හිතා ගන්න පුළුවන් මට මම හැම වෙලෙම කියන්නේ දැන් ඇත්තක වහගත්තු දැන් ඇස්ලහිලා ඒ හිඳ රූප වෙන්නේ නැහැ චක්කු විඥානත් නැහැ දැන් සිහි කරන්න තමන්ට තමන්ව මම කියලා හොඳට සිහි කරන්න ඕන. මේ මම කියනකොට මගේ මූණ අතපය මූණ කටව කියන ගති ටික ඔක්කොම සිහි වෙනවා නේ. හා සිහි වෙනවා. එතකොට දැන් මේ ගති ටික නිසා බලන්න ඕනේ කියන චේතනාවක අපි අර ගන්න. ඇත්ත අරනකොට මේ රූපේ පේනවා. පේනකොට රූපේ මොකද්ද? අර අස්වාහනෙ කුමුදුලා තිබුණු ගති ටික ආපහු දීෙච්ච එක. ওই ටික නොදන්නකොට අපි හිතාගෙන ඉන්නේ මේ කනකන ආහාරය විතර මේ රූපේ මම කියලා. නුවණ තියෙන කෙනාට මේ රූපේ දකිනකොට මනසේම තියෙන gati tika තියුණා නේද? රූපේ මම වුණා නෙමෙයි මේක කියන එක තේරෙනවා. මොකද එයා දන්නවා ඇත්තටම මේ හැඩේ පත්‍ර කඩදාසියක තිබුණා මම කියන අදහස තියෙනවා. මේ මගේ පින්තූර කියන හේතුවෙන් වීඩියෝ පටයක තිබුණා මේ මම කියන අදහස එනවා. එතකොට හොඳට තේරෙනවා හිතේ තියෙන ගතිය හැම වෙලාවෙම නැවතුන සිතේ ඉඳලා තියෙන හිතක රූපේ මම හින්ද රූපේ මම වෙලා නෙමෙයි මේක කියන එක එයාට තේරෙන එක නැහැ. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා අනුමානක දුක ඇති වෙච්ච හැටි. එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ හිතියෙන් ගත්තාම අද ඉස්පර්ශ ආයතන හයේ මේ වෙනකොට අම්මා තාත්තා දුව පුතා යාන වාහන ගෙවල් වල තියෙනවා ඉන්නවා කියලා ගතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය තමයි දුක නිර්මාණය වෙලා තියෙනවා කියන්නේ. මව බල දුක පියා බල දුක සහෝදරය සහෝදරිය ඥාති විශේෂින් කොච්චර අය කියලා තියෙන්නේ. ඔය දුක ඇති උනේ කොහොමද? අවිද්‍යාවච සංඛාරා කියලා මේ අවිද්‍යාවෙන් හටගත්ත මනසේ තියෙන නිමිත්ත නිසා ආයතනික උපද්දලා උපද්දපු ආයතන ටික මනසේ යෙදෙනකොට මේ සිත්ය නොදන්නාකම නිසා නොදන්නාකමින් ඇති වෙන මේ සංකාර නිමිති මුල් කරගෙන යොපතියේ අවිද්‍යාවක හැදිලායි තියෙන්නේ. අවිද්‍යාව මතයි තියෙන්නේ. ඒක විද්‍යාව අවිද්‍යාව කියන කාරණා දෙක මත මුළු චක්‍රයම ගෙනත්. අවිද්‍යාව නැති වුණා විද්‍යාව උපන්න කියන්නේ මනසේ තියෙන gati tika නිසා සතර මහා ධාතු උපද්දලා උපද්දු සතර මහා ධාතු දකින්නකොටම මේ කෙලෙස් කර්ම තියෙන gati tika මනසේ යෙදුණා නේද කියලා ඔච්චරයි දකින්න ඕනේ. එපමණකින්ම බාහිර සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියන සංකල්ප නිමිත්ත නැහැ. ආශ්‍රව මත එනවා නමුත් සිහි වුණොත් එයාට හැකියාවක් නැහැ. එතකොට එයා දන්නවා මේ සම්මා දිට්ඨියම භාවිතා කරලා මේ කර්ම නිමිත්ත දිවා ගන්න යුතුයි කියලා. ඔන්න ඔය ටිකයි අපි දකින්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඇහැ නිට්ටි අනිට්ටි ඇහැ දුකද සැපද ඇහැ ආත්ම ධනාත්මද රූපේ චක්කුඥානේ ඕවා නැවත 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 කියන්නේ මොකද්ද? එහෙනම් ඒක තියනවා වගේ දැනෙන්නේ මනසට නේද? ඒව සැපයි කියලා දැනෙන්නේ මනසට නේද? ඒව මගේ වගේ දැනෙන්නේ මනසට නේද? මේ නිසා උපද්දපු දේ බලාගෙන මනසින් මේ ගතිය ඉදිරිය නේද කියන කාරණාව පෙන්නන්නයි. ඉතින් ඔය ටික අපි තේරුම් ගන්න නැතුව අපි කොච්චර යමක් අහුවත් වැඩක් නැහැ. අන්තිමට මුලින්ම එකයි දර්ශනයෙන් පහදපු කෙනෙක් කියලා කියන්නේ මේ දර්ශනය ඉතින් දැන ගන්න ඕනේ. පරිසම්පාදය නැත්නම් පරිසම්පාදයෙන් කියන්නේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ. මෙන්න මේ ටික කියලා දෙන්න. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ උදේවැය කිව්වත් චතුරාර්ය සත්‍ය කිව්වත් පරිසම්පාදය කිව්වත් මේ ඔක්කොම දින එකම දැනගත වචන ටික විතරයි දෙනවා. එතකොට මේ විදිහට ඉස්කන්ධයන් උදේවැය දැක්කොත් ඕගලන්ට ස්පර්ශ ආයතන හයේ කිසිම තමන්ගේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ස්පර්ශ ආයතන හරිය තමන්ව දකින්නෙත් නෑ, තමන් කිසිවක් දකින්නෙත් නෑ, තමන්ගේ ආත්මයක් දකින්නෙත් නෑ. නේතමම නේතුවමත්ම නේතුවක්කාති. ඒව මේතන් යතහ භූතං සම්මප්පඤ්ඤය දත්තබම් මෙන්න මෙදී ඇත්ත ඇති ඇති නුවණින් දත යුතුයි. එතකොට එයා ධම්ම ස්පර්ශ ආයතන හරිය මාව හම්බ වුනේ, මගේ ආය හම්බ වුනේ, මගේ ආත්මය හම්බ වුනේ කොහොමද කියන එකත් එයා දන්නවා. මනසේ තියෙන ආස්ව කර්ම දින දපිතිකේ ස්පර්ශා ඉස්පර් දපිතිකේ ආයතන දෙක උපද්දල උපද්දුප ආයතන දෙක බලාගෙන මනසේ හිතුණා. ඒක නොදන්නා කම නිසා හිතාගෙන දෘෂ්ටි ඇති කරා. අවිද්‍යාවත් එක්ක හදාගත්ත අදහසක්. ඒද කර්ම දෙක නිසා උපන් උපද්දුප ආයතන හරි තමන් හිතියේ නෑම. අවිද්‍යාව විතරයි අන්තිමට දකින්නේ යා. මේ වැරද්ද වැරද්ද ඇති වෙන්න තියෙන එකම සිද්ධිය හැටියට දකින්නේ අවිද්‍යාව විතරයි. වැරද්ද ලියා ගන්න තියෙන එකම තැන විතරයි දකින්නේ මොකද්ද? සම්මාදිටිය විතරයි. වෙන මොකුත් දකින්නේ. ආ ඊට පස්සේ ස්කන්ධ වලට මොකුත් කරන්න යන්නේ නැහැ, කඩන්න යන්නේ නැහැ, දිවිඳ යන්නේ නැහැ, කෙලෙස් වලට මොකුත් කරන්න යන්නේ නැහැ, නවකන්න යන්නේ නැහැ, කඩන්න යන්නේ නැහැ, සිතිවිලි බලන් හිර කරන්න යන්නේ නැහැ, නොහිතෙන්න යන්නේ නැහැ. වෙච්චදේ වෙනදේ ඌදේ ඌ විදිහට ගන්න සම්මාදිට්ඨිය. තව යමක් කරන්න කියන එක නෙමෙයි මේකින් කියන්නේ. මොකද දන්නවද? නිගදිත දකිත කියන්නේ. මට මේ පොත් සතර මහා ධාතුවේ පොතක් හම්බුනේ කොහොමද කියන එකයි කියන්නේ. පොත කියනවා කිව්වොත් සාස්වත දෘෂ්ටිය, පොත නැහැ කිව්වොත් උච්චේ දෘෂ්ටිය, පොත තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කිව්වොත් සාස්වත උච්චේ දෘෂ්ටිය, පොත නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන් කිව්වොත් උච්චේ සාස්වත දෘෂ්ටිය. ඇයි එහෙම වුනේ? පොත කියන එක නිමිත්තක් නිසා. ඇත කියනවත් නැත කියනවත් ඇත නැත කියනවත් මුල්ුණේ පොතන. පොත කියන මේ හතර මහා ධාතු පොත කියන දර්ශනයට ආවොත් මොන විදියට කටයුතු කළද? අන්තිමට මේ එකකටවත් නැතු ඒතේ උභවන්ති අංගුනෝ මජ්ජනත තලුතු අපි සම්බුද්ධා කියලා අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන කියලා මේක තමයි කියන්නේ. අවිද්‍යාවෙන් පොත කියන ඔන්න නිමිත්තක් හදාගෙන ඒකට පොත කියලා නම් කළා. ඒ හින්දා අපි ඇහැ රූප චක්කු විඥානයේ තියෙන ස්පර්ශයෙන් මේ රූප නිමිත්ත උපදවා ගන්න උපදවා ගන්නකොට මේ පොත කියන අදහස මනසේ එදෙනවා. මේක නොදන්නා කම කියන කෙනාට මේ රූපය පොත වෙනවා කියලා රූපේ ලෝකේ පොත හැදෙන හැටි කියනවා. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කියලා අවිද්‍යාව නැත්තම් ඒ කියන්නේ එයා දන්නව නම් මේ හිතේ තියෙන ගතිතික සතර මහා ධාතු උපද්දල ඒක දකින්නකොට මේ ගතිතික ඉගෙනවා කියලා නෝන තිබුණොත් විද්‍යාව ඒ නිසා පොත කියන සංකාරයක් උපද්දන ගතිය මනසේ නැහැ. ඒ හින්දා පොත හො බලන්โดනි පොත හොයන්โดනි කියන අදහසින් ආයතන උපද්දන්නේ නැහැ. ඒ හින්දා පොත බලන්නේ කියන අදහසින් ආයතන උපද්දන්නේ නැහැ. දන්ද ගිය ස්පර්ශාර්ථනේ උපදින්නේ නැහැ. ඒ නාම රූප, ඒ ආයතනේ, ඒ දර්ශනේ මුකුත් නැහැ. ආපෝ පොතකට සංහව උපදාන වශයෙන් මනසේ ඉඳෙන ගතිය එක නැහැ යා. මේ චක්‍රේ මතක් කරගන්න. එතකොට අන්තිමට ලෝකයේ ඇති බව හෝ නැති බව ගැන කියන්න දෙන්නේ පරිත්‍යාගපා. නැහැ කියලා කියන්න බෑ. අවිද්‍යාව වේදුන ස්පර්ශ ආයතන හරි අම්මා තාත්තා දුව පුතා දේවල් දරුවන් යාන වාහන ඉඳකරන් තියෙන නිසා නෑ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිරෝධ සංස්කාරයෙන් ගද්දාකල අවිද්‍යාව නිරෝධුම මෙහෙම ධර්මතාවයක් හම්බ වෙන්නේ නෑ. අනාත්ම සිද්ධාතාවයක් තියෙන නිසා තියනවා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණා දෙක තේරුම් ගන්නද මම මේ නැවතනවා එක එක පරිහාණය මොලි. මේ බාලාම දුක්කනොත් කියන්නේ මනස රාග දේශ මොහ හඳුනන රාග දේශ මොහ වැරදි මේ නිසා නම් යම්සා කර්ම දුක් විඳන කාරණා අවදිත සාහිත්‍ය පිටපාවුනේ ඒ රාග දේශ මොහ දුරු කරා. එතකොට අලෝභ දේශ මොහ කියන ගති කුසල නම් මේක උපදවා ගන්න. තාපත්තින් නිවර දැනගම පොයින්ටේ කියලා තියෙනවා. මොකද අලෝභ දේශ මොහ කියන ධර්මතාවය උපදිනොත් රාග දේශ මොහ සම්පූර්ණ දුරු. ඒ කියන්නේ රාග දේශ මොහ හඳුනා ගැනීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උඩට වැඩෙනකොට ස්පර්ශ ආයතන 6 උපදවන්ද යම්තා ස්පර්ශ ආයතන 6 ගැන යම්තා දැනුමක් තමnde තියෙනවා. ඒ සා තමන්ගේ මනස රාග දේශ මොහයි කියලා තියෙනවා. ස්පර්ශ ආයතන 6 ගැන යම් තාක් දැනුමක් තමයි තියෙනනම් යම් තාක් ස්පර්ශ ආයතන 6 ගැන දැනුම් තමක තියෙන තමගේ දැනුම ස්පර්ශ ආයතන 6 හා සමාන වෙනවා. ඒ තාක්ෂපංචය. යාවත පස්වායතන ප්‍රගති, තාවත උපංච ප්‍රගති, යාවත උපංච ප්‍රගති, තාවත පස්වායතන ප්‍රගති. ඕගලගේ මනසේ රාග දේශ මොහ හඳුනා ගන්න පුළුවන් ස්පර්ශ ආයතන 6 දින බඳු මුකුත් එනලයි. ස්පර්ශ ආයතන 6 යන්තා බඳු මුකුත් එනයි නම් ඒ තරම් මනසේ රාග දේශ මොහයි කියලා හඳුනා ගන්න. මනසේ තියෙන රාග දේශ මොහ හඳුනා ගන්න තියෙන ලක්ෂණයක් තමයි මොකද්ද? ස්පර්ශ ආයතන 6 ගෙවල් දුරල් යාන වාහන ඉඳගෙන බඳු මුකුත් එනලයි. ඒ බඳු මුකුත් යන්තා දෙලේ නම් හේතත් රාග දේශ මොහයි ගතිය දක්වයි. රාග ක්‍රියෝ දේශ ක්‍රියෝ මොහ ක්‍රියෝ නිබ්බාණ කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන 6 එක අපිය බඩු මුතු ගෙවල් දරවල නැහැ තමන්ට දැනෙන්නේ තමන්ගේ මනසේ ගති ටික නැහැ ස්පර්ශ ආයතන 6 ටික. නුවණයි ඌදී ඌවිදි ස්පර්ශ ආයතන 6 උපදිනකොට එතන සියලදී සියන ආකාරයකටම නුවණයි. ආය හදලා හදපු ආකාරයකට නෙවෙයි. හඩල කඩපු ආකාරයකට නෙවෙයි. තියෙන තියෙන ආකාරයකට. කොන්න ඔය විදිහට පොඩ්ඩක් බලන්න කියලා මතක් කරනවා. සාමේ වරන්දක හැමදේම ටිකක් පැත්තකට වෙලා ඊළඟ පතරවල දා චිත්ත සමතයක් ඇතිවෙන භාවනා කටයුත්තක් කරන්න සෑකෝ ගන්නකෝ කරුණාවෙන් නැතුව සාමරවල වෙලාවට සාර්ථක කරගෙන ගන්න මම එකට විතර ඉන්න ඊට පස්සේ ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු තිබුණොත් මෙතන ලියලා තියෙනවා මම ඇවිල්ලා ඒක පොඩ්ඩක් සාකච්ඡා කරලා කියලා දෙන්න අපි මේ තව ක්‍රමයකට පරිහායක තවකට තේරෙන මට්ටමකට කතා කරලා බලමුද